2012 වසරේ 9 මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. මේ සියලු දෙනාම ඒක රාශී වී සිටින්නේ මීට පෙර පින්නතුන් ලබා ගන්නා ලද දහම් දැනුමත් රැගෙන. මීට පෙර පින්නතුන් දැන හඳුනගත්ත කරුණු ගැන නැවත අපි කතා කරන්නේ. ඒ දැනගත්ත තැන ඉඳලා නැවත අපි පටන් ගන්න ඕන එතන ඉඳලා ගමන ඉදිරියට. පින්නතුන් දන්නවා කුසලා කුසල විග්‍රහය දන්නවා, කුසලා කුසල විපාක දන්නවා, පව්පින් රැස්වෙන විදිය දන්නවා, ඒවයි ප්‍රතිඵල දන්නවා, සතර අපා දිව්‍ය ලෝක ඕව දන්නවා. ඒ වගේම බොහෝ පින්නතුන් දුකට හේතුවක් දන්නවා. අපි හේතු දන්නවා, යා යුතු මඟක් දන්නවා. ඒත් අපි කොතනද ඉන්නේ? පුරුදු තැනම, පරණ තැනම ඉන්නවා. ඒ නිසා අපි ප්‍රායෝගිකව වෙනස් වීම සඳහා තමයි මේ වැඩසටහන පවත්වන්නේ. හුදෙක් දැනුමකට පමණක් සීමා වුණු තවත් පන්ති කාමරයක් නොවේ. පන්ති කාමරයකින් කරන්නේ දැනුම ලබා දෙනවා. මේකේ න්‍යාය, මේකේ තත්වය, මේකේ උත්තරය මෙයයි. ඒක තමයි පන්ති කාමරයකින් ලබා දෙන දැනුමේ තියෙන ස්වභාවය. නමුත් අපි මේ වැඩසටහනේදී දැනුම කියන දෙයට එහා ගිහිල්ලා දෙයක් ලබා දෙනවා. ඒ තමයි ප්‍රත්‍යක්ෂතාවය. දැනුමයි ප්‍රත්‍යක්ෂතාවයයි අතර වෙනසක් තියෙනවා. දැනුම කියන්නේ සංකල්පයක්. ප්‍රත්‍යක්ෂතාවයකින් යුතු සත්‍යක් විය හැකියි. නමුත් තමන්ට එය ප්‍රත්‍යක්ෂ නොවූ දෙයක් නම් කොච්චර සත්‍ය දෙයක් වුවද එය සංකල්පයක්. ඒක මම මීට කලින් කියලා දීලා තියෙනවා පින්නතුන්ට. හිංගලන්තේ සීතලයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් ඇවිල්ලා කියනවා හිංගලන්තේ හරිම සීතලයි මේ කාලේ කියලා. මෙහි ඉන්න මිනිස්සෙක් හිංගලන්තට ගිහිල්ලා නැති. එයාට ඒක සංකල්පයක්ද ප්‍රත්‍යක්ෂයක්ද? සංකල්පයක්. හැබැයි ඒක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්. ඇත්තක් වුවත් ප්‍රත්‍යක්ෂ නොවුනොත් එය සංකල්පයක්. ඒ නිසා බුදුදහම ඇත්තක්. ඒත් බෞද්ධයන්ට ඒක දෘෂ්ටියක්, සංකල්පයක්. වෙලා නැද්ද? වෙලා තියෙනවා. වෙලා තියෙනවා. හැම බෞද්ධයෙකුටම නෙමෙයි. සමහර අය තත්ත්වේ නිදහස් වෙච්ච අයත් ඉන්නවා, මිදෙච්ච අයත් ඉන්නවා. ඒ නිසා අපි ඒ තත්ත්වය තේරුම් අරගෙන ඒ සත්‍ය වූ බුදුදහම ප්‍රත්‍යක්ෂතාවයෙන්ම ඒ සත්‍ය හඳුනා ගැනීමටයි වෙර මහන්සිය කැපවීම කළ යුතුවන්නේ. නිවන් දකින්නට උවමනා කරන, ප්‍රඥාව උදා කරන්නට උවමනා කරන කරුණු පින්නතුන් දන්නවා. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපත්ති කියන මෙන්න මේ කරුණු ඕන. අපි අය ධම්මානු ධම්ම පටිපත්ති කයට නේ දාගන්නේ. මම මේක කියන ධම්මානු ධම්ම පටිපත්තිය හිතට යොමු කරගන්න, හිතට දාගන්න. යෝනිසෝ මනසිකාරයත් අධ්‍යාත්මයට යොමු කරගන්න. එහෙමනම් කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි හම්බ වෙනවා නම් හරි. දැන් සමහර උදවිය කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිව ආශ්‍රය කළත් මේ බණ අහන්නේ ධර්මය අහන්නේ එතකොට යන්න නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න බෑ. ඒ නිසායි ඒ කල්යාණ මිත්‍ර ඇසුර සහ සද්ධර්ම ශ්‍රවණය කියන කරුණු දෙකම ඇතුළත් කළේ. ප්‍රඥා උදා කරගන්න වෙනත් ක්‍රමයක් නැත. මේ ක්‍රම හතර තමයි භාවිතා කරන්න ඕන. බුදුදහම කාටද අයිති? මේ සම්බුද්ධ ශාසනය කාටද අයිති? කාටද මේ සම්බුද්ධ ශාසනය අයිති? ඔව්, මේ සම්බුද්ධ ශාසනය අයිතිය තියෙන්නේ භික්ෂූන් වහන්සේලාටවත්, මෙහෙණින් වහන්සේලාටවත්, උපාසක උපාසිකාවන්ටවත් නෙමේ. ඒ අය අතර ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් ප්‍රඥාවන්ත නම් මේ ශාසනේ අයිතිය ලබා ගන්න. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, මාගේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසායි. ඔබත් ප්‍රඥාවන්ත කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ ශාසන අයිතිය ලබන කෙනෙක්. ඔබ ප්‍රඥාවන්ත නැත්නම් අයිතිද? අයිති නෑ. අයිති නෑ. පැවිද්දෙක් වුණත් අයිති කරගන්නේ නෑ. මෑණින් වහන්සේ නමක් වුවත්, උපාසක උපාසිකා කෙනෙක් වුණත් ප්‍රඥාවන්ත නැත්නම් ශාසනයේ අයිතිය නෑ පින්නතුනේ. කොහොම නෙමේ. ධර්මාශෝක මහරජතුමා ඇහුවනේ 84,000ක් වෙහෙර විහාරස්ථාන හදලා ශාසනයේ අයිතිකාරයෙක්ද මම කියලා. එතකොට මොකද කිව්වේ? මහරජා, ඔබ තවමත් ශාසනයේ අයිතිකාරයෙක් නෙමේ කිව්වා. විහෙර විහාරස්ථාන හැදුවට. නමුත් ඊට පස්සේ පුතුන් දෙන්නෙක් මහාන කළා. එතකොට ඒ යම් ආකාරයක අයිතියක් පවුලට මේ සම්බන්ධ වෙනවා. තවත් පැත්තකින් අයිතියක් කරගන්න පුළුවන්. ඒ තමයි සද්ධර්ම අවබෝධ කර ගැනීම. ඒක මහාන කර කෙනෙක් තමන්ගේ දරුවෙක් මහාන කිරීමටත් වැඩි සාසනික අයිතියක් ලබන එකක් තමයි ධර්ම අවබෝධය කර ගැනීම. එසා ඒ වගකීමෙන් ඒ කරුණු කාරණා දිහා අපේ පින්නතුන් බලන්න ඕන. පින්නතුනේ, සමහර වෙලාවට අපි භාවනාව හැටියට උගන්වනවා ලෝකේ නොයෙකුත් කරුණු කාරණා පිළිකුල් කරන්න. එහෙම නැත්තම් සිත එකඟ කරන්න, සමාධිගත කරන්න, සිත සම්පත් කරන්න, සිත පාලනය කරන්න අපි උත්සාහ කරනවා. කොහොමත් අපි මේ හිත මේ දක්වාම උපන් දවසේ දන්න තේරුම් ඇති දවසේ ඉඳලම මේ හිත වෙනස් කර කර වෙනස් කර කර එනවා. ඉහළ මට්ටමකට ගොඩනගා ගන්න ඕනේ කියන අදහසින් වෙනස් කර කර වෙනස් කර කර එනවා. එක එක තැන්වල එක එක කාලෙ හිත තිබ්බා. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගැනීමට හිත තිබ්බා. හම්බ කරන කාලෙ හම්බ කරන්න ඕනේ කියලා හිත තිබ්බා. ඔය විදියට එක එක තැන්වල හිත තියා එනවා. ඒ හැම දෙයක්ම සැපක් ආයි දුකක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. දුක නෙමේ බුදුහාමුදුරුව කියලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන්න කියන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. දුක් නිරෝධ කරන ප්‍රතිපදාවක් කියලා දෙන්නේ. දුක කියන එක නිතැතින් නිරන්තරයෙන් තියෙන දෙයක්ද නැද්ද? තියෙන දෙයක්. ඒක ආගම් ભેදයක් නැතිව, ජාති ભેදයක් නැතිව, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව මේ දුක කියන එක මනුෂ්‍යයාට තියෙනවා. හැබැයි ජීවිතේ ඒ දුකට පිළියම හැටියට ධර්මයයි තියෙන්නේ කියලා දකින්නේ දුර්ලභ පිරිසක්. අනිත් අය මොකද ඒ දුකට පිළිසරණ හැටියට දකින්නේ? ඒගොල්ලෝ දකින්නේ ලෞකික ලෝකේම තවත් ස්ථානයක්. එතෙන්ට ගියාම දුක නෑ. ගොඩාක් අය කියන පොදු දේ මොකන්ද? සල්ලි තිබ්බනම් දුක නෑ කියලයි කියන්නේ. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නෑ. සල්ලි තිබ්බට දුක නැති වෙන්නේ නෑ. එහෙමනම් දුක නිෂ්පාදනය කරන, දුක සකසන ක්‍රමය අපි අඳුන ගන්න ඕන. ඒක තමයි පටිච්ච සමුප්පාදයෙන් කියන්නේ. අවිඤ්ඤා පත්‍යය සංඛාරා. මේ අවිද්‍යාව හේතුවෙන් තමයි මේ මානසික දුක් කියන එක රැස්වන්නේ. විද්‍යාව පහළ වුණා නම් එතනින් සංඛාර වෙන්නේ නැහැ. මේ විදියට ජීවිතය ගැන හිතලා බලන්න. ඔබ මේ වෙනකොට වේදනා, සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි හිතෙන් විඳ විඳද ඉන්නේ? එහෙම නැතුවද ඉන්නේ? හිතෙන් විඳ විඳ ඉන්නෝ. දුකක් හරි සතුටක් හරි උපේක්ෂාවක් හරි මිශ්‍රව හරි විඳ විඳ ඉන්නවා. ඒ විඳ විඳ ඉන්නේ මට මෙහෙම වුණා, මට හරම වුණා, මම මෙහෙම කළා, මම හරම කළ යුතුයි, මෙසේ කළ යුතුයි, එසේ කළ යුතුයි කියන මමංකාරය තුළ තමයි ඒ දුක හරි සතුට හරි උපේක්ෂාව හරි විඳ විඳ ඉන්නේ. මේ විදියට හිතලා බලන්න. ඔබ මේ මොහොතේ හුස්ම ගන්නවා. තමන් හුස්ම ගන්න බව තමන්ට තේරෙනවනේ. මේ හුස්ම අපි වටිනාකම මිල කරන්න ගියොත් එහෙම මේක හුස්මක් වටිනවා අපි සන්තක සියලු දේපලවලට වැඩි. අපි කවදාවත් මේ සුළඟට මේ හුස්මට අපි දීලා තියනවද මුදලක්? වැඩක් කළා තියනවද මේ වාතය වෙනුවෙන්, ඔක්සිජන් වෙනුවෙන් කළා තියනවද? මොකවත්ම කළා නැහැ. මනුෂ්‍ය වර්ගයාම මොකවත් කරන්නේ නැහැ. සමහරලාට ඒ වායු පද්ධතිය දූෂණය වෙන්න, විනාශ වෙන්න මොනව හරි කරනව මිසක් ලේසියෙන් කෙනෙක් යහපතක් නම් ඇති කරන පාඩක් නැහැ. හරි, එතකොට හිතන්න පින්වත්නි, මම තනියෙන්ම මම කියලා මේ දේවල් ටික අල්ලගෙන මගේ මේ කියලා හිතාගන්නේ, හිතාගෙන තනියෙන් චින්තනය කරනවා මේ ඉන්නේ මමයි කියලා. එතකොට මේ ජීවිතයේ හුස්මට අයිතිද නැද්ද? සුළඟට අයිතිද නැද්ද? වාතයට අයිති. එන වාතයට බෙදුවා. බෙදලා බලන්න විදියට. හරි, කොටස හදන්න ජීවිතේ. දැන් ටිකක් සැහැල්ලු වෙන්නේ. නැත්තම් හුස්මත් අල්ලගෙන හිටියේ මගේ කියලා. එහෙම නේද අල්ලගෙන ඉන්නේ? හුස්මත් මම හුස්ම ගන්නවා කියන අල්ලා ගැනීම හිත ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් දැන් එහෙනම් හුස්ම ටික වාතයට අයිති මේ ශරීරය කියලා මේ ශරීරේ ලොකු කොටසක් වාතයට අයිති වෙනවා. ඒ කොටස දුන්න වාතයට. ඊළඟට අපි උදේ ඉඳලත් මේ මොහොත වෙනකුණු ජල කෝප්ප ගණනාවක් බීවා. ජලය නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ශරීරයේ විශාල කොටසක් කාටද අයිති? ජලයට. ජලයටත් අයිති. ඒ ජල කොටසත් දුන්නා. දැන් වාත කොටසත් දුන්නා, ජල කොටසත් දුන්නා. ඊළඟට එනවා ආහාර පාන වලින් අපි මේ ශරීරයට දාගත්ත කුසගින්න, වේදනාව නිවාගත්තා. මේ මහ පොළොවේ තියෙන ශක්තියන් තමයි ආහාර හැටියට පැමිණියේ. ඉතින් ඒ ආහාර නිෂ්පාදකයා හා ප්‍රවාහකයා වෙලෙන්දා කියන මේ කරුණු කාරණාවලට අපි සල්ලි ගෙව්වා. එහෙත් ඒ ආහාර වෙනුවෙන් අපි ගෙව්වද? ගෙවල නැහැ. ඒවා සංවිධායකයාටයි ගෙවල තියෙන්නේ. මහ පොළොව වෙනුවෙන් කිසිම ගෙවීමක් කළා නැහැ. එහෙමනම් මේක අයිතිද නැද්ද මහ පොළොවට, මේ සාරයට? ධාන්‍ය වලට මහ පොළොවේ තියෙන ශක්තියනේ. මෙහෙනම් මහ පොළොවට අයිති ටිකක් බෙන්දුවා. හිරුගේ උණුසුම නැත්තම් අපි කාටවත් පැය 24ක් ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. අපි ඔක්කොම ගල් වෙලා මිය යනවා. එහෙමනම් අපි හිරු වෙනුවේ මොනව හරි ගෙවීමක් කළාද? නැහැ. එහෙනම් මේ හිරුගේ උණුසුමට, මේවා ක්‍රියාත්මක කරනවට, රැක ගන්නවට අයිතියක් තියෙනවා මේ ශරීරයේ. ඕක තමයි අපි කියන්නේ ආපෝ තේජෝ වායෝ පඩවි කියන ওই ටිකට. හරි, ඒ ටිකට බෙදුවනේ. දැන් බලන්න තමන්ගේ ඉතිරියට හැටියට මොන කොටසද තමන්ට ඉතුරු වෙන්නේ කියලා. එහෙමනම් ඔබේ මනසින් අහන්න, ඔබට අයිති දෙයක් නැති තේකට ඇයි ඔබ තැවෙන්නේ? ඇයි ඔබ සතුටු වෙන්නේ? ඇයි ඔබ උපේක්ෂා වෙන්නේ කියලා ඉතින් අහන්න. තමාට අයිති නැති දෙයක් වෙනුවෙන් දුක් වෙනවා, සතුට වෙනවා, උපේක්ෂා වෙනවා, කල්පනා කර කර ඉන්නවා මොකටද කියලා අහන්න. එවිට සිතේ තියෙන අර අවිද්‍යාත්මක සිතුවිලි, අන්ධකාර සිතුවිලි පලා ගිහිල්ලා විද්‍යාත්මක සජීවී සිතුවිලි, තථාගත දර්ශනය තමා තුළට පැමිණෙනවා. වැරදි කෝණයකින් නෙමෙයි, හරි කෝණයකින් ලෝකය දකින්න, ජීවිතය දකින්න හැකියාව ලැබෙනවා. ඊට පස්සෙත් ඒ මනුස්සයා මනාව ජීවිතේ රැක ගන්න, මනාව යුතුකම් ඉෂ්ට කරන, මනාව ව්‍යාපාරයක් රස්සාවක් කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. හැබැයි විද්‍යාත්මක කෝණයකින්, විද්‍යාත්මක කෝණයකින් තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මත් කටයුතු කරලා තියෙන්නේ ඒ විදියට තමයි. දැන් කල්පනා කරලා බැලුවාම අන් අයගේ, අනුන්ගේ ඉඩමකට තමන් හොරෝප්පුවක් හදාගෙන නඩුවක් දාලා දෙනවා ඒක අයිති කරගන්න. ඒක තමයි ඔය ජීවිතේ තමන්ගේ කියලා මමයි කියලා හිතන්න උත්සාහ කරන ඒ උත්සාහය තුළ තියෙන්නේ ඒක. අනුන්ගේ ඉඩමකට තමන්ගේ කියලා හොරොප්පුවක් හදාගෙන ඒක මගේ කියලා තහවුරු කරගන්න නඩු කියනවා. ඒක නෙමෙයිද කරන්නේ? දැන් ඔබ ඔය ඉන්න ශරීරය ඔබ තේරුම් ගත්තනේ ඔක අනුන්ගේ ඉඩමක්ද නැද්ද? අනුන්ගේ ඉඩමක්. නමුත් අපේ මනස තුළ තහවුරු කරගන්න උත්සාහ කරන්නේ මොකද්ද? මමත්වය, මගේ කියලා. එතකොට ඒ ඉඩම මගේ කරගන්න දරන උත්සාහයක් නේද තියෙන්නේ? අන්න එහෙමනම් අපි කියනවා අනුන්ගේ ඉඩමකට ඔප්පුවක් හදලා හොරෝ ඔප්පුවක්, ඒ ඔප්පුව තමන්ගේ කියලා කරගන්න නඩු කියනවා කියලා. ඕකට කියනවා, ඕක තමයි අවිද්‍යාත්මක මිනිසාගේ ක්‍රියාවලිය. එසා විද්‍යාවට පහළ වුණා නම්, විද්‍යාව ඥානය පහළ වුණා නම් ජීවිතය ගැන කලකිරීමකුත් නැහැ, සතුටකුත් නැහැ. කලකිරීම තියෙන්නේ අවිද්‍යාව නිසා, සතුට තියෙන්නේ අවිද්‍යාව නිසා, උපේක්ෂාව තියෙන්නේ අවිද්‍යාව නිසා. මනසේ ක්‍රියාවලිය පටන් ගන්නෙම අවිද්‍යාව නිසා. සංවේදීතාවය වඩන්නෙත්, වේදනාව වඩන්නෙත් අවිද්‍යාව නිසා. සමහර උදවිය හරි සංවේදී, විඳින්න කැමති. හැම දෙයකම තියෙන මේ හොඳ විඳන ස්වභාවවල් තේරුම් අරගෙන ඒවා විඳිනවා. සමහරලාට සංගීතයෙන් විඳිනවා, රූපයෙන් විඳිනවා, ගන්ධයෙන් විඳිනවා, රසය හොඳින් විඳිනවා. ඒ විඳන හොඳ විඳන ශක්තියක්, සුඛ විඳන ශක්තියක් හොයාගෙන යන කෙනෙක් කියලා කියන්නේ නිවම්මග යන කෙනෙක්ද? නෑ. එයා වේදනාව හොයාගෙන යනවා කියලා කියන්නේ ඒ සමානවම දුක් වේදනා ලැබීමට සුදුස්සෙක් බවට පත් වෙනවා. සුඛ වේදනාව 100ක් ලැබුවොත් දුක් වේදනා 100ක් ලැබිය යුතුමයි, ලැබෙනවාමයි. මක්නිසාද? යත් සැප විවාහ වී සිටින්නේ දුක සමග. සැප කියන කෙනාට ආරාධනා කළාම ගෙදරට එන්න එයා එන්නේ දුකත් එක්ක, දෙන්නටම සංග්‍රහ කරන්න වෙනවා. ඒ නිසා සැප කිලෝ එකක් විඳින්න දුක් කිලෝ එකක් ලබන්න. කවුරුවත් ජීවිතේ දුකට අඬ ගහනවද? අඬ ගහන්නේ නැහැ. එයාට එන්න එපා කියලා තමයි කියන්නේ. නමුත් සැපට අතවනන ලෝකේ හැම කෙනෙක්ම දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. මේ ඔබට මම කියලා දෙන්නේ මානසිකව ලබන්න තියෙන ඉහළම සැපය, නිවන් සැපය ගැන. සමහර අයට නම් ඉතින් මත තියෙනවා නිවන් දකින්න බෑ කියලා. සමහර අයට මතයක් තියෙනවා නිවන් දකින්න පුළුවන් කියලා. සමහර අයට කියනවා මේක මාර්ගඵල කියලා. සමහර අය කියනවා මේක මාර්ගඵල නෙමෙයි කියලා. නමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට සැනසෙල්ලක්, සහනශීලීත්වයක් එතනින් දැනෙනවා නම්. දැනෙන දේ තමයි, ප්‍රත්‍යක්ෂතාවය තමයි වැදගත් වෙන්නේ. සහනශීලීත්වයක් තියෙනවා, විඳින සහනයකුත් තියෙනවා, නොවිඳින සහනයකුත් තියෙනවා. නොවිඳින සහනයකුත් තියෙනවා. ඒ නිසා විඳින සහනය එච්චර හොඳ එකක් නෙමේ. නොවිඳින සහනය තමයි වටින්නේ. ඒ නිසා විඳින සහනයෙන් ප්‍රතිඵලයක් නැහැ. නොවිඳින සහනය තමයි වටින්නේ. නිසා අපේ පින්නතුන් මේ නොවිඳින සහනය සොයාගෙන යන්න ඕන. දැන් ඔබ තුල ගුණයක් ඇති වෙලා තියෙනවද ජීවිතේ? නොවිඳින සහනයේ ගුණය. දැන් ඔබ මනසින් නිහඬ වෙලා, නිසල වෙලා පාඩුවේ ඉන්නවා. ඒ වෙලාවට මුකුත් විඳිනවද? හා? ඒ වෙලාවට විඳිනවා. ඈ තවන්න පේනවා මගේ මනස මං හිස්ව තියාගෙන ඉන්නවා, මුකුත් විඳින්නේ නැහැ කියලා. ඒ වෙලාවට විඳිනවා, සැහැල්ලුව විඳිනවා. උපේක්ෂාව විඳිනවා. එහි තියෙන පීති සුඛ ඒකාග්‍රතාවේ වින්දනය තියෙනවා. ධානවලදී ලබන ඒකාග්‍රතාවය. අහසේ පා වෙනවා වගේ ඉන්නේ. මුකුත් සිතුවිලි නැහැ. විඳිනවද නැද්ද? විඳිනවා. ඒ වේදනාවම එක එක පැතිවලට බර වෙනවා. ඔය සිත එකඟ වෙච්ච කෙනෙක්ගේ හිත සතුටට පෙරළුනොත් සතුටේ ගැඹුරට යනවා. හරි සතුටක් ලැබෙනවා. පුදුම සතුටක්. අහසෙන් ඉගිල්ලිලා යන තරමට සතුට. ඊට පස්සේ ඒක දුකට පෙරළුනහම දුකත් අන්තයට විඳිනවා. ඒ වගේම මොකක් හරි ක්ලේශ ධර්මයක් හටගත්තොත් දිගින් දිගට ඒක පවතිනවා. බුදුරජාණන් වහන්සේගෙන් විමසුව කොහොමද මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ කියලා. දැන් ගොඩාක් තාපසෝ ඒ කාලේ කරි රූප පේන්නේ නැති වෙන්න, ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න මොකද කරන්නේ? කැලේකට යනවා, ඈතකට යනවා. ඉතින් අන්න ඒ විදියට ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ කියලා ඔය ඒ කාලේ තාපසවරු කියලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙමනම් ඉතින් වැඩියෙන්ම හොඳට ඉතින් ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ අන්ධයොන්ටනේ. ඒකට අන්ධයන්ට මොකක්වත්ම පේන්නේ නැහැ. එහෙනම් වැඩියෙන්ම හොඳට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ බීරන්ටනේ. බීරන්ට මොකක්වත්ම හෙන්නේ නැනේ. එහෙනම් වැඩියෙන්ම ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ ගොළුවන්ටනේ. ගොළුව මුකුත්ම කතා කරන්නේ නැහැනේ. මුනිවරයෝ වෙන්නේ එහෙනම් මුනිවරයෙක් වෙන්නේ ගොළුවෙන්. එහෙම නෙමෙයි. මේ කරුණු ඕන දෙයක් ලෝකෙ පෙන්වන්නට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මෙතන මමංකාරය නැති වුණා නම්, මමංකාරය තියෙනකොට එතන ග්‍රහණය කරන්න, විඳින්න, උපාදාන කරගන්න, ප්‍රභේදනය කරන්න, විශ්ලේෂණය කරන්න, මම මගේ කියාගන්න බලයක් ශක්තියක් අවිද්‍යාවක් හැදෙනවා, විද්‍යාත්මක මනසක් හැදෙනවා. ඒ අවිද්‍යාත්මක මනස තමයි ගැටලුව ප්‍රශ්නය බවට පෙරලෙන්නේ. මමත්වය නැති කෙනෙක්කුට අපි ලබා දෙනවා රත්තරන් කිලෝ එකක් මේක අතේ තියාගන්න කියලා. මමත්වයේ තියෙන මිනිස්සෙකුට ලබා දෙනවා රත්තරන් කිලෝ එකක් මේක අතේ තියාගන්න කියලා. දැන් දෙන්නම රත්තරන් කිලෝ එක අතේ තියාගෙන ඉන්නවා. ඔබට හිතෙන විදියට මමත්වයේ යුතු පුජ්‍යලයාගේ රත්තරන් කිලෝ එකක් අතේ තියෙනවා. එයාගේ චින්තනය මොන විදියට වැඩ කරයිද? අර මමත්වය තියෙන කෙනාගේ සිත කොහොමද, මමත්වයේ නැති කෙනාගේ සිත කොහොමද කියලා කියන්න පුළුවන්ද? මමත්වයේ නැති කෙනා මොන වගේ හිතනවා ඇද්ද? තමන්ගේ අතට රත්තරන් කිලෝ එකක් දීලා තියෙනවා. දැන් මමත්වයේ තියෙන කෙනාටත් රත්තරන් කිලෝ එකක් දීලා තියෙනවා. දැන් ඔබ බලාගෙන ඉන්න හිත් දෙක දිහා මොන වගේ වැඩ කරයි කියලාද හිතෙන්නේ? ඉස්සෙල්ලම කියන්නකෝ, රත්තරන් කිලෝ එකක් දීලා තියෙනවා මේ මමත්වයේ නැති කෙනාගේ අතට. එයාට මොනව හිතෙනවද කියලා බලන්න කියන්නේ. ඒක දිහා බලලා මොනවගේ හිතෙනව ඇද්ද? මමත්වයක් නැති කෙනාට රත්තරන් කිලෝ එකක් අතේ තියාගන්න දීලා තියෙනවා. මොකද හිතෙන්නේ යාට? බරක් විතරයි, විශේෂයක් නෑ. හොඳයි, මමත්වයකින් යුතු කෙනාට රත්තරන් කිලෝ එකක් හම්බ වෙනවා. එයාට ඒක වටිනාකමක්, ආශාවක්, අගයක්, බලාපොරොත්තුවක්. සමහරලාට දීලා අහක බලා ගන්නකොට මිනිහ අතුරුදහන් වෙලා තියෙන්නේ නේද? එහෙම වෙන්න පුළුවන්. ජීවිතේ රත්තරන් වල තියනවායි කියලා දකිනවා නම් එයා මොකද කරන්නේ? අතුරුදහන් වෙලා තියෙයි මේ රත්තරන් කිලෝ එකක් තරම් අහක බලනකොටම. මමත්වයෙන් තොර කෙනාට පෙන්වත් මේ යෝකේ යකඩ කියලා ජාතියකුත් නැහැ, රත්තරන් කියලා ජාතියකුත් නැහැ. කළුගල් කියලා ජාතියකුත් නැහැ, මණික් ගල් කියලා ජාතියකුත් නැහැ. මමත්වයෙන් තොර කෙනාට පෝසත් කියලා ජාතියකුත් නැහැ, දුප්පත් කියලා ජාතියකුත් නැහැ. මමත්වයෙන් තොර කෙනාට ලස්සන කියලා ජාතියකුත් නැහැ, අවලස්සනයි කියලා ජාතියකුත් නැහැ. මමත්වයෙන් තොර කෙනාට උගත් කියලා කෙනෙකුත් නැහැ, නූගත් කියලා කෙනෙකුත් නැහැ. දැන් බලන්න ඕක ධර්ම විනයට ගලපන්න. ඔබේ හැසිරීම විනය කියන්නේ, ධර්මය කියන්නේ මේ සද්ධර්මය දේශනා කරන. ඕක ගලපලා බලන්න. ඔබේ මනස හැසිරෙන තැනයි ජීවත් වෙන තැනයි ධර්මයෙන් කියා දෙන තැනයි. ඕකයි ධර්ම විනය ගලපනවා කියලා කියන්නේ. ඔක පිටින් ගත්තාම නම් එක විදියක්, අධ්‍යාත්මයෙන් ගත්තාම ওই විදියයි. මේ දෙකටම අපි ගරු කරමු. අපි මේ විදියේ ධර්ම විනයක් ගලපලා බලමු. බලන්න ඔබේ මනස හැසිරෙන තැන, ධර්මයේ මනස හැසිරින්න තමන්ගේ මනස අවශ්‍ය කරන තැන ධර්මයේ කියලා කියන්නේ තමන්ගේ මනස වඩා හිඳුවන්න ඕමනා තැන. එහෙම නැත්නම් තමන්ගේ මනස පාත්‍ර කරන්න ඕන තැන තමයි ධර්මයේ කියලා කියන්නේ. එතකොට ධම්ම ජීවිනෝ. අපි මේ උත්සාහ කරන්නේ අපි මමෙක් හැටියට ජීවත් වෙන මමංකාරයේ ජීවිතය වෙනුවට ධර්මයේ ජීවිතය අපි තුල ඇති කරගන්න. ධර්මයේ ජීවිතය, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය, මහරහතුන්ගේ ජීවිතය, මාර්ගඵලලාභීන්ගේ ජීවිතය අපි තුල ඇති කරගන්නයි මේ උත්සාහ කරන්නේ. සමහර අය කියනවා ලෝභ කරන්න එපා, ද්වේෂ කරන්න එපා, මෝහ කරන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා අලෝභ කරන්නලු, අද්වේෂ කරන්නලු, අමෝහය කරන්නලු. පින්වත්නි, අලෝභය කරන්න බෑ, අද්වේෂය කරන්න දෙයක් නැහැ, අමෝහය කරන්න දෙයක් නෑ, ඒක වඩන්න දෙයක් නෑ. ලෝභය නැති කළ තැන මොකද ඉතුරු වෙන්නේ? අලෝභය. ද්වේෂය නැති කළ තැන මොකද ඉතුරු වෙන්නේ? අද්වේෂය. මෝහය නැති කළ තැන මොකද ඉතුරු වෙන්නේ? අමෝහය. ඒකේ වඩන්න දෙයක් තියෙනවද? ඒක වඩන්න දෙයක් නෑ. දැන් හරියට මම දිනක් මේ උදාහරණය ගෙනල්ලා දීලා තියෙනවා. මා අතේ තියෙන මේ ලේන්සුව බිමට වැට්ටුවට පස්සේ ඇති වෙනවා සැහැල්ලුව කියලා. සැහැල්ලුවේ වඩන්න දෙයක් තියෙනවද? අල්ලගන්න දෙයක් තියෙනවද? බරක් තියෙනවද? මොකවත් නැහැ. ඒ නිසා අලෝභ, අද්වේෂ, අමෝහ කියන එක වඩන්න දෙයක් නැහැ. අත්හරින්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහ පමණයි. එහෙමනම් සැහැල්ලුවේ නිර්වාණය කියලා කියන්නේ නොමිලේම ඉතාම පහසුවෙන්ම ලෝකේ ලබන්න තියෙන එකම දෙයක්. මිනිස්සු හැම වේදනාවක්ම, හැම මානසිකත්වයක්ම ලබා කරගන්නේ ලොකු උත්සාහයකින්, ලොකු කැපවීමකින්, ලොකු මානසික ව්‍යායාමයකින්, වීරියකින් තමයි ලබා ගන්න. හැබැයි මේ නිවන කියන එක ලබන්න තියෙන්නේ ඒ කිසිවකෙන් නොවේ. එහෙමනම් ඔබට නිවන හසු නොවෙන්නේ ඇයි? ඔබේ අර පරණ උත්සාහය, පරණ සතිය, පරණ සමාධිය, පරණ ව්‍යායාමය, පරණ වචන, පරණ දෘෂ්ටි, පරණ සංකල්ප තියෙන නිසා. ඒ වීරිය, ඒ සංකල්ප, ඒ සංඥා, ඒ සති, ඒ සමාධි මේකට යොදලා මේක ග්‍රහණය කරගන්න උත්සාහ කරන නිසා තමයි ඔබට නිවන නොලැබී තියෙන්නේ. ඔබ නිවන ග්‍රහණය කරගන්න හදන්නේ වෙනදා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් ග්‍රහණය කරගත්ත ආකාරයටයි. එහෙමනම් ඔබට නිවන ග්‍රහණය වෙයිද? අසුවන්නේ නැත. ඔබ නිවන ග්‍රහණ කරගන්න උත්සාහ කරගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ග්‍රහණය කරගන්න විදියටයි. නිවන අහුවෙයිද? අහුවෙන්නේ නැහැ. මොකද නිර්වාණය යනු රූප නිරෝධ වූ තැන තියෙන දෙයක්. ඔව්, ශබ්ද නිරෝධ වූ තැන තියෙන දෙයක්. දැන් මේක නිරෝධ වූ කියන කොටස නම් තේරෙනවා. අර නිරෝධ වූ තැන කියන තැන ඔබට පේනවද ඔය නුවණට? දැන් මට ඒ කොටස පේනවා. ඒක මට පේන්නේ අර වචන ටිකෙන් එහා. රූප නිරෝධ වූ තැන. ඒ වචනේ ටික ගත්තාම වචනේ පාස් කරන් යන්න ලේසි. ඒකේ තියෙන හරය ගන්න බලන්න. ඔබට පේනවා නම් රූප නිරෝධ වූ තැන ඔබේ මනස තුල. ශබ්ද නිරෝධ වූ තැන. නිරෝධ වූ කියන වචන ටික නම් තේරෙනවා. ඒ වචනේ තියෙන හරය සහ ගැඹුර ගන්න. ගන්ධ නිරෝධ වූ තැන, රස නිරෝධ වූ තැන, ස්පර්ශ නිරෝධ වූ තැන, සිතුවිලි නිරෝධ වූ තැන ඔබට පේන්න ඕන. අන්න එතන තමයි නිර්වාණය තියෙන්නේ. අන්න එතන තමයි ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ගැඹුරින්ම බලන්න ඕන. යදා පඤ්ඤාය පස්සති. ගැඹුරුම මනසෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ නිරෝධ වූ තැනයි ඔබ සොයා ගන්නට ඕන. ඒ නිරෝධ වූ තැනයි ඔබගේ ජීවිතය ඔබ හදා ගන්නට ඕන. වෙන අන්තයක් එහෙම නෙමෙයි. එහෙමනම් ටික වේලාවක් අන්නේ නිරෝධ වූ ධර්මතාවය සොයමින්, පරේක්ෂණය කරමින් ඉන්න. රූප නිරෝධ වූ තැන ඔබ හොයාගෙන යන. රූප නෙමෙයි. ශබ්ද නිරෝධ වූ තැන හොයාගෙන යන්න. මේක එකවර එකට තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එකම ජවයක් තියෙන එතන, එකම බලයක් තියෙන්නේ. එකක් නිරෝධ කළොත් සියල්ල නිරෝධ වෙනවා. ඒ මෙන්න මේ පහම හරි එකක් හරි අරගෙන, එකින් එක හරි අරගෙන බලන්න මේ නිරෝධ වූ අවස්ථාවේ ස්වභාවය. එතෙන්ට තමන්ගේ ජීවිතයේ පමුණුවා ගැනීමෙන් ඇති වෙන වාසිය, සහනශීලීත්වය මොන වගේ වේද කියලා ටික වෙලාවක් අර යෝනිසෝ මනසිකාර්ය යොදවල පරේක්ෂණයේ යෙදෙන්න. රූප නිරෝධ වූ අවස්ථාව මොන වගේද? ඔබ හිතනවාද ඔබට පුළුවන් වෙයි කියලා මේ රූප නිරෝධ වූ අවස්ථාව අත්දකින්න. ඔබ හිතනවාද රූප නිරෝධ වූ අවස්ථාව ඔබට අත්විඳින්න පුළුවන් වෙයි කියලා හිතනවාද? මොකද උත්තරේ? රූප නිරෝධ වූ අවස්ථාව ඔබට බැහැ අත්විඳින්න. ඔබට බැහැ. රූප නිරෝධ වූ අවස්ථාව ඔබට බැහැ අත්විඳින්න. ඇයි ඔබට බැරි රූප නිරෝධ වූ අවස්ථාව අත්විඳින්න? ඔබට පුළුවන් රූප විඳින්න පමණයි, ශබ්ද විඳින්න පමණයි, ගන්ධ විඳින්න පමණයි, රස විඳින්න පමණයි, ශාරීරික වේදනා විඳින්න පමණයි, මානසික වේදනා විඳින්න පමණයි ඔබට පුළුවන්. ඔබ යනු ස්ත්‍රියක් පුරුෂේ, ඔබ යනු මනුෂ්‍යයේ. මනුෂ්‍යයෙකුට සතු ඉන්ද්‍රියන් හයයි. ඒ ඉන්ද්‍රියන් හයට විඳින්න පුළුවන් දේවල් ටික තමයි මම කිව්වේ ඔබට විඳින්න පුළුවන් කියලා. එහෙමනම් මේ රූප නිරෝධය විඳින්න ඕන කවුද? විඳිනවා නම් ඒ ඔබ නොවේ, ඒ මම නොවේ. මට බැහැ රූප නිරෝධය දකින්න. හැබැයි මම යම් දවසක මම නොවුනොත් පුළුවන් ඒ රූප නිරෝධය අත්විඳින්න. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මම විසින් මේක දකින්නවා නෙමේ, මමෙන් තොරව, මමත්වයෙන් තොරව රූප නිරෝධය, ශබ්ද නිරෝධය, ගන්ධ නිරෝධය, රස නිරෝධය, වේදනා, මේ ශාරීරික වේදනා, මානසික වේදනා නිරෝධය දකින්න උත්සාහවත් වෙන්න ඕන. පටිච්ච සමුප්පාදෙම දෙආකාරයකට කියවෙනවා. එකක් නිරෝධ, අනෙක් එක ඒක රාශි වෙන විදිය. නිසා නිරෝධ පැත්තට ඔබ එන්න ඕන. ඒක රාශි වෙන පැත්තේ ඔබ ඉන්නවා. නිරෝධ පැත්තට ඔබ ආ යුතුයි. මම නොවී මේ ලෝකයේ දිහා බලනවා නම් ඔළුවට කරදරයකුත් නැහැ, මනසට කරදරයකුත් නැහැ. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කරදරයකුත් නැහැ. ඒකට හේතුව තමයි ඒ ඉන්ද්‍රියන් හයම අතහැරලා තමයි බලන්නේ. අලුත් ඉන්ද්‍රියක් පහළ කරගන්නවා, අලුත් ඇසක් පහළ කරගන්නවා ලෝකේ බලන්න. මොකක්ද ඒ ඇස? සදහම් ඇස. සදහම් ඇස පහළ වෙනවා. ප්‍රඥා ඇස කිව්වත් කමක් නැහැ. ඒකට සදහම් ඇස, ලෝකෝත්තර ප්‍රඥාව කියලා එකට අපි කියන්න ඕන. ලෝකෝත්තර ප්‍රඥා ඇස පහළ වෙනවා. ලෝකෝත්තර ඇස පහළ වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියට සාපේක්ෂිත නොවුණු ඇසක්. දැන් ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ඇසේ ස්වභාවය මොකද්ද? ඒක රූප විතරයි බලන්න පුළුවන්. මේ ඉන්ද්‍රියට සමාන නැති ඇහි ස්වභාවය තමයි ලෝකයේ සත්‍ය අසත්‍ය දෙක ඉක්මවා දකින්න පුළුවන්. මේ ලෝකේ තියෙනනේ සත්‍ය සහ අසත්‍ය කියලා දෙකක් නේ. සත්‍ය අසත්‍ය දෙක ඉක්මවා දකින්න පුළුවන්. සත්‍ය අසත්‍ය දෙක ඉක්මවුවට පස්සේ මොකද්ද තියෙන්නේ? ඈ මොකද්ද තියෙන්නේ? ඈ පරම සත්‍ය. ඊට පස්සේ තියෙන්නේ පරම සත්‍ය කියන එක තියෙන සත්‍ය අසත්‍ය දෙක එක්මුවාට පස්සේ පරම සත්‍ය. සත්‍යයි කියන්නේත් ලෝකයේ පොදුන් ලෝකය නිර්මිත කරගෙන තියෙන දෙයක්, අසත්‍යයි කියන්නේ ලෝකයා නිර්මිත කරගෙන තියෙන දෙයක්. ඒකනේ ලෝකයේ එක්කෙනෙකුට ඒක වරදක්, තව කෙනෙකුට ඒක වරදක් නෙමෙයි. දැන් අපේ වාහනේ ඉරි දෙකක් තුනක් අපන් ගියොත් ඒක වරද පාරේ යද්දී. නමුත් ඉතින් පොලිස් ජීප් එකක් අපන් ගියාට ඒ වරදක් නෙවෙයි. ඒ කියන්නේ වරදක් නෑ නේද? අපි කලර් ලයිට් එකේ රෙඩ් ලයිට් වල ගියොත් වරදක්. නමුත් ඉතින් වෙන බලතල නිලතල තියෙන කෙනෙක් දෙපැත්තට අත දාලා කොස් වැලා ගියාට ඒක වරදක් නෙමෙයි. ඒ නිසා ලෝකේ සත්‍ය අසත්‍ය දෙක කියන්නේ මතවාදයක්, සංකල්පයක්. නීති අනීතිය කියන්නේත් ඒකම. එක්කෙනෙකුට ඒක වරදක්, තව කෙනෙකුට ඒක වරදක් නෙමෙයි. නමුත් පරම සත්‍යයේ එහෙම දෙයක් නැහැ. තථාගත දර්ශනයේ තියෙනවා. එතන තියෙන වටිනාකම තමයි වේදනාවක් නැතුව ලෝකයට දිහා බලන්න පුළුවන්. වේදනාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ගුණය. විඳිනවනම් වේදනාවල් කියලා කියන්නේ මහා දුක් දෙන තැනක් එතනින් අයින් වෙන්න ඕන. විඳ විඳා ඉන්නපා. දැන් මම කියන්නේ ඔයගොල්ලන්ට ඔය මනසෙන් හැම දෙයක් මයින් කරගෙන නිකන් මනස රිලැක්ස් කරගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි. එහෙම මනස පුරුදු කරොත් ටික කාලයක් යනකොට ඔබේ මනස සංවේදී වෙලා ඔබට පාලනය කරගන්න බැරුව යනවා. ඒ නිසා මේ ධර්මය හොයන්න, ධර්මය හොයන්න මොන වගේද කියතොත් මෑට මුං ඇට කායපි කඩල ඔක්කෝම එක මල්ලකට දානවා. දාලා දාලා හොලවනවා. පොළොල වෙරලා ආයි බිමට හලනවා. බිමට හැලුවට පස්සේ එක්කෙනෙකුට කියනවා මේවයි මුං ඇට වෙනම, කඩල ඇට වෙනම, කයිපේ ඇට වෙනම, පරිප්පු ඇට වෙනම තෝරන්න කියලා කියනවා. එතකොට එයා ඒක බොහොම සිහියෙන් කල්පනාවෙන් තෝරන්න එපෑනේ. ගොඩවල් ගහනවා, තෝර තෝර ගොඩවල් ගහනවා. එයාට හැබැයි නුවණ තියෙන්න ඕනේ මේක පරිප්පු ඇටේ, මේක කඩල ඇටේ, මේක මුං ඇටේ, මේවා කියලා එයාට හඳුන ගැනීම හැකියාව තියෙන්න ඕන. අන්න ඒ ප්‍රඥාව තමයි මෙතෙන්ට ඕන කරන්නේ. හාමුදුරුවෝ මෙහෙම කිව්වා, මේක මෙහෙම කිව්වා, මේකට උත්තරේ, ඒකේ තියෙන ගැටලුව මේකයි, දැනෙන විදිය මෙහෙම වෙන්න ඕන කිව්වා, ඒකද දැනෙන්නේ කියලා බලලා තමන් ඉන්න මානසිකත්වයේ හැම දවසකම උසස් කරගන්නවා. දර්ශන සත්‍ය උසස් කරගන්නවා. දර්ශන සම්ප්‍රදාය උසස් කරගන්නවා. අන්න එහෙම උසස් කරගෙනයි අපි ඉහළම තත්ත්වයට ඇවිල්ලා අවසාන බැඳීමත් ලිහලා මේ අනන්ත ධර්මයට පාත්‍ර වෙනවා. අන්තගාමී ධර්මයේ ඉඳලා ඒකට කියන ලෝකයේ ඉඳලා ලෝකෝත්තර භාවයට පත් වෙනවා. හැබැයි මාර්ගඵල නෙමෙයි. ඒ தത്വෙට පත් වෙනකොට ඔබ පුතඥනක් නෙමෙයි, මාර්ගඵලත් නෙමෙයි. ඕන්නෑ නෙනේ. මොකවත් ඕන්නෑ. නැති වුණා ඒක හොඳයි. ඔය මාර්ගඵල ඕන කට්ටියට ඒකත් තියාගද්දෙන් පුතඥන ඕනකම තියෙන කට්ටියට ඒකත් තියාගන්න කියලා අතහැරලා තම මාර්ගඵලත් නැහැ, පුතඥනත් නැහැ. දැන් කාටවත් දුස් කියන්න එන්න විදිහක් නැහැනේ. මාර්ගඵල කිව්වොත් එහෙම ඔය බොරුවක් වංචාවක් හොරකමක් කියයි. පුතඥයෙක් වුවොත් මාර්ගඵල ලබන්නේ කියලා කියයි. ඒ නිසා මන්නම් මාර්ගඵලත් නැහැ, මට පුතඥන භාවයකුත් නැහැ. පුළුවන් නම් අල්ලගන්නකෝ කවුද කියලා. හොයාගන්නකෝ එතකොට හරි. බණින්න නම් බෑ කාටවත්. ඒ බණින්න නම් අල්ලගන්න බෑ. අල්ලගන්න ඕන බණින්න. දුස් කියන්න මොකක් හරි කොනක් දෙයක් තියෙන්න ඕන අල්ලගෙන බලන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මම සම්මා සම්බුදුවරයෙක් කිව්වා. සම්මා සම්බුදුවරයෙක් කියන්නේ තමන් විසින් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා කිව්වා. ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඉතින් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහන්න එපා. මුලමද ඇග ගැලපෙන්නේ සමහර අපේ විග්‍රහයවල මේ සමහර උදවියගේ තියෙන තත්ත්ව සම්මා සම්බුදුවරයන් කියලා කියන්නේ මම ඔය සත්බුදුවරු එහෙම මේ කාලේ හිටියා මම ඔය බුද්ධිකර ගුණයන්වල එහෙකවත් මම නැහැ. මම කිසිම බුදුවරයෙකුට අයත් වෙන්නේ නැත. මම කිසිම බුදුවරයෙකුට අයත් නොවන බුදුවරේ. තේරෙනවද? මම කිසිම බුදුවරයෙකුට අයත් නොවන බුදුවරයෙක්. ඒකට මම පුජ්‍යලේ නෙමෙයි. මිනිස්සෙක් නෙමෙයි. යක්ෂයෙක් නෙමෙයි. දෙවියෙක් නෙමෙයි. ආන්දර්වයෙක් නෙමෙයි. කවුරුවත් නෙමෙයි මම. කිසිම කෙනෙක් නෙමෙයි. නමුත් මේ බණහන ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ස්ත්‍රියක් පුරුෂයෙක්. අනුන්ගේ ඉඩමකට ඔප්පුවක් හදාගෙන නඩු කියනවා මගේ කියලා ඔප්පු කරගන්න. ඔප්පු කරගන්න හම්බේද? තා ටික කාලෙකින් නඩුවෙන් පරාද වෙනවා. මරණ දවසට පරාද වෙනවා. ජීවිත කාලෙම නඩු කිව්වා මේක මගේ කියලා. ඒක නේද තත්ත්වය? ජීවිත කාලෙම නඩු කිව්වා මගේ කියලා. ඔබලාට ඔබ ඉන්න තැන සැපවත් තැනක්ද? ඔය සුවපත් තැනකද ඔබ ඉන්නේ? දුකයි. ඔබට සමහර ලාට ප්‍රඥාව තියෙනවා නම් වර්තමානයේ දුකක් නැති වුණත් ඔබට අනාගත දුක් එනවද නැද්ද? මට තරුණ කාලේ හිතුණා මේ සසර දුක ස්වභාවය වගේ දේවල් අපේ හිතවලට දැනිලා අනාගත දුක් එහෙම හිතර දැනිලා මොකක් හරි භාවනාවක් කරද්දි හරි ඒ ප්‍රතිඵලයකදී හරි කවුරු හරි කියනවා නම් දැන් ඔබ සතර අපායෙන් නිදහස් කියලා ඒකත් සනසිල්ලක් කියලා හිතෙච්ච කාලවල තිබ්බා. එහෙම කිව්වට පස්සේ ඒ තත්ත්වයට ගිහිල්ලා කිව්වට පස්සේ ඒත් බලනවා නම් තමන්ගේ ජීවිතේ තමන්ට තේරෙන පරිදි තමන්ගේ දුක් රැස නිමා වෙලා නැත්තම් අනුන්ගේ මතයකට තමන් මාර්ගඵලයේ කියලා ඉඳලා වැඩක් නැහැ නේ. තමන්ට දැනෙන්න එපා තමන්ගේ ශරීරයේ තියෙන නීවරණ ධර්ම නැති වෙලා රස සංයෝජන ධර්ම අඩු වෙලා නැති වෙලා ගිහිල්ලා මේ ලෝකෙ පල්ලෙහාට ඇදගෙන යන මමත්වයේ දැඩි මමත්වය කියන එක දුරු වෙලා ජීවිතේ තමන්ටම දැනෙන්න එපා සැහැල්ලු වුණා කියලා. තමන්ටම දැනෙන්න ඕන සැහැල්ලු වුණා කියලා. දැන් මෙහෙම දැන් මේ කූල් ඩවුන් එකේ හිටියද මේ ඇත්තෝ නිකන් හරි පුපුරන්න පටන් ගත්තොත් ඇවිස්සෙන්න පටන් ගත්තොත් මොනතරම් දරුණුද කියලා දන්නවද? සෑහෙන දරුණු. මොම හිතේ නේ ද්වේෂය ඔක්කොම වෛරය ලෝභය මෝහය ඔක්කොම උපදින්නේ මමත්වය හරහා. මමත්වය හරහා තම භයානක තත්ත්වයක් වෙනවා. පුතජන අය තමන්ගේ ස්වාමියාට වුණත් හොඳටම පින් කරනවා. හැබැයි නිකම්වත් අර තමන් හිතපු කෝණෙන් එහා ගිහිල්ලා තමන්ගේ හිත විඳුනොත් වෛර කරන්නේ තේහා සමානවම. වෛර කරන්නේ තේහා සමානවම. ඉතින් ඒ හැම ලෝභයකම හැම ද්වේෂයක්ම තියෙනවා. ඒ දෙපැත්තම තියෙනවා. ඒක වරදක් කියනව නෙමෙයි. ඒ ස්වභාවය. ස්වභාවය මිනිස්සුගෙන් බලාපොරොත්තු වෙන්න ඕන දේ අපි. ස්වභාවය. ඔබට පුළුවන් නම් ඔබ නොවන්න එවිට ඔබට පුළුවන් ඔබ නොවී මේ ලෝකය තුළ ජීවත් වන්න, ලෝකයට කතා කරන්න, අනුශාසනා කරන්න, උපදෙස් දෙන්න, ලෝකේ දකින්න හැකියාව ලැබේ. ඔබේ මනස ඉතාම ඍජු බවින් හා මෘදු බවින් යුක්තයි. සමහර අය ඉන්න ජීවිතේ හරි මෘදුයි. වැඩක් නැහැ. ඒ ජීවිතේ මෘදු විතරයි. කිසි ශක්තිමත් භාවයක් නැහැ. ඔය වැනෙනවා. සමහර අය හරි රළුයි. රළු බව විතරමයි. ඔහුගේ කීම විතරමයි. ඔහුගේ සංකල්පය විතරමයි හරි. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ආයි මෘදු බවකුත් තියෙනවා. ඍජු භාවය වගේම මෘදු අනතිමානි කියන ඒවත් තියෙනවා. ඉතාම ඍජු බවත් ඉතාම මෘදු බවත් කියන දෙකම තියෙනවා. ඒ කියන්නේ මමත්වයෙන් තොරව ප්‍රත්‍යක්ෂතාවය ඔස්සේ ඉතාම ඍජුයි. ලෝකයේ ඇලීම් ගැටීම් බැඳීම් ඔස්සේ ඉතාම මෘදුයි. ප්‍රත්‍යක්ෂතාවකින් තොරව තියෙන මෝහාන්ධකාරයේ මෘදු බවක්වත්, දැඩි බව නිසා ඇතිවන ඍජු බවක්වත් නැහැ. ඔබ දැන් නිවන් දකින්න මේ தත්ත්වය අවබෝධ කරගන්න මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? මීට කලින් මම කියලා දීලා තියෙනවා. මොකද්ද නිවන් දකින්න ඔබ කරන්න ඕන? මොකද්ද? අතහැරීම පුරුදු කරන්න ඕන? නෑ. මං ඒක නෙමෙයි, මේ වචනේම කියලා දීලා තියෙනවා. මේ තේහෙල වෙන සටහන් වල මොකද්ද කියලා දෙන්නේ. ඔබ ක්‍රියාවයි අක්‍රියාවයි දෙකම නතර කරන්න. ක්‍රියා කිරීමයි ක්‍රියානුකිරීමයි දෙකම නතර කරන්න ඔබට නිවන් දකින්න පුළුවන්. වචන දෙක හරියට ගන්න. ක්‍රියාවයි ක්‍රියානොකිරීමයි, ඈ ක්‍රියාවයි අකිරියාවයි, ඈ දෙකම නතර කරන්න ඔබට නිවන් දකින්න පුළුවන්. උත්සාහ කිරීමයි උත්සාහ නොකිරීමයි ඔබ දෙකම නතර කරන්න ඔබට නිවන් දකින්න පුළුවන් නොමිලේ. ඔබ උත්සාහ කිරීම නතර කරොත් උත්සාහ නොකිරීමේ ඉන්න එකයි වරද. උත්සාහ නොකිරීම පරද්දලා ආයි උත්සාහ කිරීම කරනවා. ඒකත් වැරදි. උත්සාහ කිරීමයි උත්සාහ නොකිරීමයි දෙකෙන්ම වළකින්න එවිට ඔබට නිවන පේනවා, නිවන් දකින්න පුළුවන්. ඔබ හොඳ ක්‍රියාවලින් සහ නරක ක්‍රියාවලින් සහ අන් සියලු ක්‍රියාවලින් ඔබ නිදහස් විය යුතුය. අපි අර අය තේරුම් කරගෙන දෙන්නේ කාම සුකල්ලිකානු යෝගේනොයි අත්තකිල මතානු යෝගේනොයි ඉවත් විය යුතුයි කියලානේ. අපේ අයට ඔය තැන තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ කාමසුකල්ලිකානු යෝගේ අත්තකිල මතානු යෝගේ තොර වූ තැන කොතනද කියලා දන්නේ නැහැ. ඉස්සර වාහන සුලභ නැති කාලේ වාහනේ ගියොත් අන්න කාමසුකල්ලිකානු යෝගේ, එයාට වාහනේකුත් තියෙනවා. දැන් හැමෝටම වාහන තියෙනකොට සාමාන්‍ය වාහනයක ගියාම ඒක අත්තිකිල මතානුයෝගේ පොඩි වාහනයකනේ, කාමසුකල්ලිකානුයෝගේ ඉන්නේ ලොකු වාහනයක ගියාම. නෑ, උභෝවන්තයෙන් නිදහස් වෙන්න ඕන. උභෝවන්තය කියන්නේ මොකද්ද? උභෝවන්තය කියන වචනේ තේරුම තමයි සියලු අන්ත, සියලු අන්ත වලින් නිදහස් වෙන, සියලු කර්ම වලින් නිදහස් කරන්න. කර්ම නිරෝධාය සංවත්තති, කර්මයෙන් නිදහස් වෙන, සම්පූර්ණ කර්මයෙන් නිදහස් වෙන. කුසල කර්ම වලින් නිදහස් වෙනවා, පාප කර්ම වලින් නිදහස් වෙනවා, සියලු කර්ම වලින් නිදහස් වෙනවා. එතකොට ජීවත් වෙන්න පුළුවන්ද කියලා හයිනේ? ජීවත් වෙන්න බෑ. එතකොට එයාට ජීවිතය කියන එක නැති වෙනවා. ජීවිතය යනු මමත්වය. මමත්වය නොවේද ජීවිතය කියන්නේ? මමත්වයට ජීවිතය කියන්නේ. ජීවිතයක් නැහැ. එතකොට ජීවත් වෙන කෙනෙක් නැහැ. ජීවත් වෙන ස්ත්‍රියක්, පුරුෂේ, පුජ්‍යලේ නැති වෙනවා. එතකොට එයාට ජීවිතයක් නැහැ. ජීවිතයක් නැති නිසාම එයාට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයක් නැහැ. එයා අකාලිකව ජීවත් වෙනවා. ඔබට අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. ජීවත් වෙනවා. කවුද? ස්ත්‍රියක් වශයෙන්, පුරුෂේ වශයෙන් ජීවත් වෙනවා. ජීවත් වෙනවා. ඒ නිසා ජීවත් වෙන එකද හොඳ, ජීවත් නොවෙන එකද? ජීවත් නොවෙන එක හොඳයි, හැබැයි මැරෙන එක නෙමෙයි. අමාරා කියන්නේ ජීවත් නොවෙනවා කියලා, මැරෙන එකටනේ. අපි මේ මැරෙන එකට නෙමෙයි ජීවත් නොවීම කියලා කියන්නේ. සියල්ල අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහැරෙනු තැන. සියල්ල අතහැරීම කියලා දැන් පාවිච්චි කරන්නේත් නැහැ. අපි මේ වචනය වැරදි විදිහට තේරුම් ගන්න නිසා අපි මේ වචන දෙකම කියමු. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අත්හලා තන තමයි ජීවත් නොවීම කියන එක තියෙන්නේ. ඒ කියන්නේ ඇලීමයි ගැටීමයි බැඳීමයි නැහැ. උපේක්ෂාවකුත් නැහැ. අවේදීත නිරෝධ සහගත විමුක්තිදායි ජීවිතයක් ඇතන තියෙනවා. ඒක ඔබ විසින්, මම විසින් ලබාගත් දෙයක් නෙමෙයි. කිසිම කෙනෙකුට මගඵල ඥානයක් මම ලැබුවායයි කියා ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත. මන්ද මාර්ගඵලය යනු මම නැති කර ගැනීමයි. මාර්ගඵලයේ මට විඳ දරාගත හැකියයි කීමට නොහැක. මන්ද තමාගේ ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා තමා තුළ පවතින්නා වූ දෙයක් නිසාවේ. මාර්ගඵලයක් විඳින්නට බැරිය. මන්ද එය රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, හැඟීමක් නොවන නිසාය. නිවන නිසා දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් කාටවත් පුළුවන් කමක් නැතය. නිවන නිසා දුක් වෙන්න සතුටු වෙන්න කාරණයක් නැතය. ඔබ දුක් වෙන්නේ සතුටු වෙන්නේ ඉන්ද්‍රයන්ට ග්‍රහණය වෙන දෙයක් නිසා. එසේ නැතුව කිසිම දෙයක් ගැන ඔබට දුක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතය අකාලික නිසා ඔවුන් රැය ජීවත් වෙන මිනිසුන්වත් දහවල ජීවත් වෙන මිනිසුන්වත් අකාලිකව එහෙම නැත්නම් රැය දහවල ඉක්මවා ජීවත් වෙන උදවිය. රැය දහවල ඉක්මවා ජීවත් වෙන උදවිය. රාත්‍රියේ දහවලයි ඉක්මවා ජීවත් වෙනකොට කොහොමද? ඒ ධර්මය හොයාගෙන යන්න. නිකාම් මෙහෙම වාඩිලා හිටියේ නම් පහළ වෙන්නේ නැහැ. හොයාගෙන යන්න. කෝ 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 කියන කොහෙද 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 කියන. ඉංග්‍රීසියෙන් නම් වට් වට් කියලා අහගෙන යන්න. මොකද්ද මොකද්ද කියලා. මොකද්ද 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 ඒ කාරණේ මොකද්ද තේරුම? ඒක මගෙන් අහන්න එපා. ඔබේම මනසින් අහගෙන හොයාගෙන යන්න. අකාලික බව හොයාගෙන යන්න. රැය දහවල ඉක්ම වූ ස්වභාවය හොයාගෙන යන්න. ටික වෙලාවක් ඔබේම ප්‍රඥා දර්ශනය පුබුදවා ගැනීම උදෙසා සංසුන්ව ටික වෙලාවක් ඒ පරේෂණේ බොහොම උනන්දුවෙන් සියලුම දරුණු කාරණා අවදිමත් කරගන්න. හැංගිලා නෙමේ විවෘතව මනස අරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න. යුද ඇතෙක් වගේ ශක්තිමත්ව සිංහයෙක් වගේ ඔබේ මනස තුළ නැගී සිටලා අවදිමත් වෙලා ක්‍රියා කරන්න. අකාලික බව සොයන්න ඔබේ ජීවිතය තුළ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක හරිම සංකීර්ණ ධර්මයක්. සංකීර්ණ ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්නට තරමක් අසීරු කාරණයක්. නමුත් ඉතාම සරල ධර්මයක්. නමුත් ඒ தත්ත්වය අවබෝධ කරගන්නට බැරි හේතුව තමයි සියුම් ගලපා බැලීමක් කර ගැනීමට තියෙන අසීරුතාවය. තාම දැඩි තදබල සිතුවිලි වින්දනය කිරීමට සහ හඳුනා ගැනීමට පුරුදු වීම. අනික තමයි ජීවිතයේ ඉන්න තැන විශාල දුකක් කියලා නොතේරීම. වචන කීපයකින්දු සත්‍ය අවබෝධය කරගත්ත පින්නතුන් ලෝකේ ඉන්නවා. වර්තමානයේත් ඉන්නවා, අතීතයේත් සිටියා. හතරපද ගාථාවෙන් නිවන් දැක්කා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කිව්වහම සුතේ සුතමත්තම් භවිස්සති කියනකොටම නිවන් දැක්කා. දුටුදේ දුටුව පමණයි කිව්වා. ඇසුදේ ඇසුව පමණයි කියලා කියනකොට නිවන් දැක්කා. අපි අය ඕක තේරුම් ගත්ත විදිය වැරදීනේ. ඒකයි නිවන් දකින්නේ නැත්තේ. ඊළඟ පරම්පරාවට කියලා දෙයලා තියෙන ක්‍රමී වැරද්දක් තියෙනවා. දුටු දේ දුටුව පමණයි කියන එක අපි තේරුම් ගන්න විදිය මොකක්ද? දැකලා ඒකට ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව අතහරින්න ඕන කියනවා. ඉතින් එහෙම කතාවක් එතන කියලා නැහැ නේ. දැකලා හිතට ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව අතහරින්න කියන කතාවක් එතන කියලා නැහැ. එතන කියලා තියෙන්නේ දුටුව දෙයි දුටුව පමණයි කියලා. දුටුව දෙයි දුටුව පමණයි කියලා කියනකොටම ඔබට හැඟෙන දේ නෙමෙයි එදා ඒ දහරු චීවර හාමුදුරුවන්ට හැඟුණේ. ඔබට හැඟෙන්නේ මොකද? දුටුව දෙයි දුටුව පමණයි කියලා. දුටුව දෙයි දුටුව පමණයි නම් දැක්කද නැද්ද? හා මනසින් හරි නුවණැසින් හරි ඇසින් හරි දැක්කනම් ඒ දැකලා අරගත්තනේ. දැක්කයි කියන්නේ අරගත් එකටනේ. දැක්කේ නැතුව මේ දැක්කයි කියලා කියන්නේ කොහොමද? අරගත් දුටුව දුටුව පමණයි කියලා කිව්වේ. ඈ නෑ, දුටුවා දුටුව පමණකින් ඉව. දැන් මේකයි, මේ හැම ලෝකෙම මිනිස්සයෝ දකින්නවනේ, දකින්නවයි කියන එක කරනවා. ඔබත් දකින්නවා වර්ණ, වාහන, ගෙවල් දොරවල්, මල්, මහස, ඉරහඳ දේවල් දකින්නවා කියන එක කරනවනේ. දැන් ඒ සිද්ධාන්තය පදනම් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණේ කියන්නේ. බල කරලා ඉල්ලුවා කීප විටක්, තුන් වතාවක් ඉල්ලුවා. දාරු චීවර හාමුදුරු හම්බෙන්නේ කොයි වෙලාවේද දන්නවද? පිණ්ඩපාතේ වඩින වෙලාවේ. පිණ්ඩපාතේ වඩින වෙලාවේදී බණ කියන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා, මේ පිණ්ඩපාතේ වඩින වෙලාව ධර්ම දේශනා කරන වෙලාවක් නෙමෙයි කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ අර කිව්වේ මොකද්ද දන්නවද? අර මේ අනිත් අය වගේම කිව්වා මොකද්ද දන්නවද? ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩලා එනකොට මම මැරු අන්ද ඒ එතකොටත් ඒක දැනිලා එයාට, එයා මැරෙනවා කියලා. මැරෙනවා කියලා එයාට දැනිලා. සමහර අය කියන්නේ ඔය ඉන්දියාවේ ගිහිල්ලා ආවම මලාට කමක් නැහැ, දරුවෝ විවාහ වුණාට පස්සේ මලත් කමක් නැහැ කියන කට්ටිය ඉන්නවනේ. හේ විදියට වෙනවා වගේ මෙතනත් කිව්වා මෙයා. බෝහන්සේ පිණ්ඩපාතේ වැඩලා එනකොට මම මලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යාට විශේෂ අවස්ථාවක් කළා. එහෙනම් මෙන්න මේ විදියට සංවර වෙන්න. දුටුවා දුටුව පමණයි, අසුවා අසුවා පමණයි, සිතුවා සිතුවා පමණයි. මේ දේනේ අපි කරන්නේ. දකිනවා, අහනවා, සිතනවා, දැනෙනවා. මේ දේවල් ටික තමයි කරන්නේ. ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා, ඉන්ද්‍රයන් පහටම ගෝචර වෙනවා. ඒක හඳුනගන්න එක තමයි කරන්නේ. මේ වචනය කඩ කඩා ගැඹුරට මේ වචනෙට ගියා. ඔයත් ඉන්නේ එක තැනක තමයි. ඒ ගැඹුරේ මේ වචනේ එක තැනක ඉන්නවා. හරි. නමුත් ওই වචනේ ඊට වඩා ගැඹුරට අපිට යන්න බැරිද? ඔයිටත් වඩා ගැඹුරට ওই වචනයෙන් අපිට යන්න පුළුවන්. ඈ ඔයිටත් වඩා දුටුවා දුටුව පමණයි. ඒ කියන්නේ දැන් අපි එක එක සීමාවල් වලින් අතර වෙන්න පුළුවන්. ඇසින් දැක්කා, හිතෙන් ගත්තේ නැහැ, ඒක අතහැරියා. එතකොට ඇසේ කියන සීමාවේ චක්කු විඥාණයට ඒක ගිහිල්ලා, නමුත් උපාදානයේ මතකයට සහ දීර්ඝ කාලීනව රඳවා ගැනීම නැහැ. එතනනොත් එහාට තව ටිකක් ඉස්සරහට ආවොත් ආයක ඡායා මාත්‍රයක් විතරක් ඇසේ බැටළුණා. ඒක මම හඳුනා ගන්නවත් මේ කල්පනා කරන්නවත් අවධානය යොමු කළේ නැහැ කියන මට්ටමට යන්න පුළුවන්. තවත් එහාට ගැඹුරට ගියොත් දුටුව පමණයි නම් ඒක හරියට ගන්න ඕන. මෙන්න මේ වගේ එක පාරට මම ඔබට කියනවා, තොරන් වල එහෙම බල්බ් තියෙන නිවෙනවා, පත්තු වෙනවා. යම්කිසි බල්බ් එකක් පත්වීමයි නිවීමයි එකවර සිද්ධ වුණු. එළිය පෙනේද? ඒ ඉතාම වේගවත්. හැබැයි එකවර. ඒ කියන්නේ දැන් අරක තප්පරෙන් තුනෙන් එකක්වත් පත්තු වෙලා නිවුණොත් නම් පේනවා. පත්තු වෙලා නිවුණොත් පේනවා. මේක හොඳට තේරුම්. පත්තු වීමයි නිවීමයි එකවර සිද්ධ වුණු. ඒක දකින්න බෑ. දකින්න බෑ. ඇහැට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. දුටුවා දුටුවා පමණයි යන ඒකයි. ඒක හරි ගැඹුරු දෙයක්. හරි ගැඹුරු දෙයක්. දුටුවා දුටුවා පමණයි. එහෙමනම් ඇහැ එතන පාවිච්චි කළේ නැහැ. චක්කු විඥානය පාවිච්චි කළේ නැහැ. අතීත අනාගත සිද්ධාන්ත පාවිච්චි වුණේම නැහැ. එහෙනම් අධ්‍යාත්මිකව කායික චක්කු මේ ධාතුව ක්‍රියාත්මක වුණේ නැහැ. ක්‍රියාත්මක වුණේ නැති නිසා දකින්නේ නැති, අහන්නේ නැති, දැනෙන්නේ නැති, සිතන්නේ නැති පුජ්‍යලේ නිර්මාණය වුණා එකපාරම. ඒ නිසා ඒ ඔහුට ගැඹුරු ඥානයක් තිබ්බ, ගැඹුරු ධර්මයක් කිව්වා. දුටුවා දුටුවා පමණයි කියලාම ගත්තා. ඊට පස්සේ එයා කෙලින්ම ඇස කන නාසය දේව ශරීරය මන කියන ඉන්ද්‍රයන් හයෙන් දකින්න නැති කෙනෙක් බවට එවලෙම පරිවර්තනය වුණා. අපි මේ දැකල ප්‍රහාණය කරන වැඩපිළිවෙල කෙනෙක් ඉන්නේ. දැකල ප්‍රහාණය කරන වැඩපිළිවෙල ගැටීමක්. ඕවා මට වැඩක් නැහැ. ඕවා හරි පිළිකුල්. ඕවායින් ඇති වැඩක් නැහැ කියලා අර අපේ අය අර පුරුදු වෙලා තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නටත් කලින් යෝගීවරු ළඟ තිබිච්ච මිත්‍යා දෘෂ්ටික භාවනාවල් ටිකක් කරලා පිළිකුල් කරන්න. මනස එහෙම පාලනය කරන්න බෑ. ඒකනේ අපේ බෞද්ධ සමාජයේ කලගිරිච්ච සමාජයක් බවට පත් වෙලා තියෙන්නේ. අලුත් දෙයක් හොයන්නේ. මිනිස්සුෙකුට දියුණු වෙන්න දෙන්නේ නැහැ. දියුණු වීමක් ගැන හිතන්නේ නැහැ. දත් ටික මදින්නේ නැහැ. කොණ්ඩේ බීරන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. නේද? යහපතක් මිනිහෙක් සතුටෙන් ඉන්නවයි කියලා දැක්කොත් එහෙම ඒක වරදක් හැටියට දකින්න. ඔක කාමසුකල්ලිකා නියෝගෙ නේද කියලා අහනවා. පොඩ්ඩක් ඉතින් මේ එච්චර හොඳට නැතුව වගේ හිටියොත් එහෙම අහනවා. ඔක අත්තකිලමතානු යෝගෙ නේද කියලා අහනවා. බුද්ධාගමේ වචන තියෙන ඕනම එකක් වැරදි කරන්න පුළුවන්. හාමුදුරු කෙනෙක් අත ඉස්සුවත් වැරදි, පාත් කළත් වැරදි, හිටගෙන හිටියත් වැරදි, වාඩිලා හිටියත් වැරදි. ඔව් උච්චාසයින නේද ඕක? ටගල් අල්ල ගන්න පුළුවන්. මොකක් හරි එකට දාන්න පුළුවන් ඈ. තේ එකක්වත් බිලිවරයි. කල පූජන නේද? ඒ නිසා බුද්ධ ආගමේ තියෙන ඕනම දෙයක් යොදලා ඕනම දෙයක් වැරද්දක් බවට පත් කරන්න පුළුවන්. ඒක මුදුම වැඩක්. ඉතින් අර අර නීතිවේදියෙකුට පුළුවන් මේ මිනිස්සෙක් හැරුණත් ඕනනම් නීති. ඔව් නීති විරෝධී කමක්කට අල්ලන්න පුළුවන්. ගොඩක් නීතිය දන්න කෙනෙකුට ඔරවල බැලුවොත් ඒකටත් නීති තියෙනවා. මේ සිත්‍රිද වීමේ සහ අපහසුතාවටපත් කිරීමේ යටතේ උල්ලංඝනය කරා කියලා කියන්න පුළුවන්. ඒ මානව අයිතියක් උල්ලංඝනය කළා කියලා කියන්න පුළුවන්. ඒ වගේ අර අපේ අයත් හොඳටම ධර්මයේ දන්නවා. ඒ නිසා ඕනම එකක් වැරද්දක් කරන්න පුළුවන්. ඒ නිසා වැරද්දම රස විඳ විඳ ඕ පත්තරේ හරි ඉතින් ගන්න බෝම්බයක් පිපිරුවොත් නේ අපේ මිනිස්සු නැත්තම් ගන්න. ඒ නිසා ඒ එහෙම පිළිකුල් කරලා එහෙම ගැටෙන සිතකින් නිවන් දකින්න බෑ. ඇලෙන්නේ ගැටෙන්නේ සිතෙන්. ඔව් දුටුවා දුටුවා පමණ අපි දිගටම විග්‍රහ කරගෙන යනවා. තාම ඒක ඉවර නැහැ. ඉතින් ඒ නිසා දුටුවා දුටුවා පමණයි කියලා කියන්නේ ඒකේ අපි ද්‍රව්‍ය මොකද්ද කියලා ගත්තේ නැත්තම්, හැඩේ මොකද්ද කියලා ගත්තේ නැත්තම්, වර්ණය මොකද්ද කියලා ගත්තේ නැත්තම්, ප්‍රයෝජනේ මොකද්ද කියලා ගත්තේ නැත්තම් අපි ඒකට කියනවා දුටුවා දුටුවා පමණයි කියලා. නිකම්වත් ඔබ ඒකේ හැඩේ ගත්තොත්, ඒ වටිනාකම ගත්තොත්, ඒක වර්ණය ගත්තොත්, ඒක ප්‍රයෝජනෙ ගත්තොත්, ඔබ දුටුවා. ඒකට කියනවා දුටුවා කියලා. අපි මලක් කියන දේ ගමුකු. මලක් කියන දේ දකිනෝ. හරි. ද්‍රව්‍ය මොකද්ද? මලක්. ඒක හැඩේ මොකද්ද? ඒක දාස්පති මලක් නැත්තම් නිලුම් මලක්, පිච්ච මලක් මොකක් හරි කිව්වා. හරි. ඒක වර්ණේ මොකද්ද? රෝසතු පාටයි, සුදු පාටයි කියලා මොනවා හරි දම් පාටයි කියලා කිව්වා. ප්‍රයෝජනේ මොකද්ද? ඒක පූජා කිරීම සඳහා, බුදු පුදට ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ ඒක මොනවද තව? මේක මේ සුවඳ තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට මේ දුටුවා දුටුව පමණයි නෙමෙයි. දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ මේ කිසිවක් ගත්තේ නැති තැන. තේරුණානේ? දුටුවා දුටුව පමණයි කියන වේගය උපරිමයට ආවහම එයා දැක්කෙම නැහැ. දැක්කෙම නැහැ. ඒකට කියන්නේ විශේෂ දැක්මක් එතන ඇති වෙන්නේ. දැක්කෙම නැහැ. දැන් ඔබේ බුද්ධියට පේනවා මේ ලෝකයේ නොයෙකුත් දැක්මවල්. කොච්චර දැක්මවල් පේනවද? කෝටි ගාණක් නේ. ඈ ඔබේ බුද්ධියෙන් ඔබේ ඇසින් ඔබ දකිනවා මේ ස්ත්‍රියෝ, මේ පුරුෂයෝ, මේ අත්නාගමිකයෝ, මේ ආගමිකයෝ, මේ ඥාති, මේ වයසක අය, මේ ලස්සන අය, මේ කුඩා අය, මේ බාල අය, ඈ ඕම දකින්නෝ නේද? ඊට පස්සේ මේක කහ පාට, මේක රතු පාට, මේක නිල් පාට කියලා දකින්නෝ. ඔහොම ප්‍රභේදන කිව්වොත් එහෙම නේද? මේවා ගහෙන් ගහට, මේ කොස් ගහ, මේ දෙල් ගහ, මේ පොල් ගහ කියලා දකින්නෝ. දැක්මවල් නැති දකින්නේ. දකින්න හැම තැනකම තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ වැඩ කරනවා. ඈ නාම රූප ඇති වෙනවා, සලආයතන ඇති වෙනවා, පස්ස ඇති වෙනවා, වේදනා ඇති වෙනවා, මෙතන ඇති වෙනවා. ඈ මොන සිදුවීමක්වත් දකින්නේ නැහැ. සංඥා නිරෝධයි. සංඥා නිරෝධ වුණා ඒ ෂණයෙම. ඔබේ තුල සංඥාවක් තිබුණොත් නේ, දැන් ඔබ තුල සංඥාවක් නැත්තම් මේක මොන පාටද? නිල් පාට. මේක නිල් පාට උනේ කොහොමද? ඔබ තුල තියෙනවා සංඥාවක්. ඒ සංඥාව යොදලා, ඒ රූප වේදනා කියන එක යොදලා, ඒ සංඥා නිරෝධය කරගත්තේ නැතුව මේක දිහා බලන නිසා ඔබට පේනවා මේක නිල් පාටයි කියලා. දැන් සංඥා නිරෝධ කරගත්ත කෙනෙක්ගෙන් අහනවා මේක මොන පාටද? ඔබට පේනවද නිල් පාට පුතා? ඔවුන් කියයි, ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. මට එවැනි දෙයක් පේන්නේ නැත. ඒකට හේතුව තමයි අතීත, අනාගත, වර්තමාන නැතුව අකාලිකව සංඥා නිරෝධයෙන් මේක දිහා බලන්න පුළුවන්. ඔන්න මම ලස්සන කතාවක් කියන්න. මේක භික්ෂුන් වහන්සේලා දැනගැනීම උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මේ කතිකාව රහතන් වහන්සේ කෙනෙක් එක්ක කළේ. රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇසුවා කියලා, බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය කරගත්ත රහතන් වහන්සේ කෙනෙකුයි එක හා සමානද අසමානද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්නේ. නමුත් චාලිත්‍ර ධර්මයක් හැටියට ඒක රහතන් වහන්සේට ශිෂ්‍යයාට කියන්න බෑනේ. ඒ නිසා ඒක උත්තරේ කියන්න ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේම බාල කළා, ස්වාමීනි ඔබ වහන්සේම දේශනා කරන සේක්වා කියලා. උන්වහන්සේට කියන්න පුළුවන් නේද? ඈ නමුත් පසුව ආපු
කෙනෙකුට කියන්න බෑ මේ ඔබයි මමයි එක හා සමානයි කියලා ශිෂ්‍යයාට කියන්න බෑනේ. ඒක බුදුරජාණන් වහන්සේ කිව්වහම හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබයි මේ මහරහතන් වහන්සේලායි බුදුරජාණන් වහන්සේලායි එක හා සමානයි. එක හා සමානයි. ඒ කිසිම ભેදයක් නෑ කියලා. ඊළඟට උන්වහන්සේගෙන් ඇහුවා ඔබට පේනවද බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ වැඩම කරන ගමන් හව පේනවද මේ ආයුෂ්මතුනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා? රහතන් වහන්සේ කියන ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ. ඊට පස්සේ දානේ වන්දන වෙලාවේ වැඩ ඉන්න ගමන් අහනවා අනිත් භික්ෂුන් වහන්සේලා 500ක් 1000ක් විතර දානේ වන්දන වෙලාවේ අනිත් අයට ඇහෙන්නත් එක්ක පේනවද ආයුෂ්මතුනේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ. මේක තමයි දිත්තේ දිත්තමත් සම්බවිසති කියන්නේ. මේක තමයි රහතුන්ගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ සැතපීලා අහනවා පේනවද ඔබට බුදුරජාණන් වහන්සේ සැතපීලා දැන් ඉන්නවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ. පුතජන භික්ෂූන් විමතියට පත් වෙලා පුදුමයට පත් වෙලා නල්ල රැලි ගහගෙන ඇස් දෙක උඩ ඉඳවගෙන බලාගෙන ඉන්නවා මොකන්ද මේ හාමුදුරුවෝ ඔළුව සවුත් වුණාද කියලා බලනවා. බුදුරජාණන් වහන්සේත් සාදු නාද දෙනවා. සාදු සාදු උභාරි උභාරි. ඔයත්තුන්ගෙන් ඇහුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ දාන වළඳන ගමන් ඔබට පේනවද බුදුහාමුදුරු දාන වළඳනවා? අයි මොකෝ මගේ ඇද්දක පොට්ට වෙලා කියලා හිතුවද මට පේනවා කියයි. එහෙම තමයි අපේ ලෝකයේ උත්තර ලබා දෙන්නේ. ඉතින් ඒකටත් කිය හරි 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 එහෙනම් හොඳයි යන්නකෝ පස්සේ වාදේ හොඳයි. ඉතින් ඒ නිසා මේක තාම ගැඹුරු කාරණයක් ධර්මයක්. එතන තමයි දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ. කිසිම සැකස්මක් නැහැ, සැකසීමක් නැහැ. දැන් ඔයත් දුටුවා දුටුව පමණයි කියන එක මනස තුල හදාගන්න ගොඩනගන්න අවශ්‍යයිනේ. සංකල්පනය කරන්න අවශ්‍යයි. ඒක නොගෙන ඉන්න ඕන කියලා. දැන් ඒක නොගෙන ඉන්න ඕන. ඒක මං අමතක කරන්න ඕන කියලාම කරන්නේ මොකද්ද? අමතක කිරීම කියන ගුණය හිතේ තහවුරු කරගන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? නිතරම මතක් වෙනවා ඒක. ඇයි අමතක කරන්න ඕන කියලා මතක් වෙනවනේ. දැන් ගොඩාක් දේවල් සමහර අය කියන අනේ ස්වාමීනි මට මේක අමතක කරගන්න බෑ. අමතක කරන්න බැරි මොකද? අමතක කරන්න උත්සාහ කරන්නේ අපි මොකද කරන්නේ එතෙන්දී? මතක් කරගන්න එකනේ. ඉතින් මම කියනවා ඒ කියන්නේ අමතක කරගන්න ඕමනා කම තියෙනවා නම් කාට හරි මතක් කරන්නත් එපා, අමතක කරන්න යන්නත් එපා. දැන් ගොඩක් අය රාග සිතුවිලි, දේශ සිතුවිලි පහ කරන්න කියලා යනවා. පහ කරන්න යන මනුස්සය වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒකට හේතුව ඇයිද? ඒකව මතක් කරලා නේ යටපත් කරන්න හදන්නේ. ඒකව මතක් කරලා තමයි ඒක යටපත් කරන්න හදන්නේ. එතකොට ඒකව මතක් වෙන්න පටන් ගන්නවා. නෑ. දැන් මේ රටේ මොකද? මේ නරක වෙන්නේ උදේ පාන්දර නැගිටින ලෝකේ තියෙන දරුණුම කරුණු පහ මතක් කරගෙන. ඒක මතක් කරන්නවත් හොඳ නැති කරුණුනේ. සාමාන්‍යයෙන් පිරිසුදු මනසක් මතක් කරන්නවත් හොඳ නැහැ. දෙතිස් කතාවල කියපු ඒවා ඔක්කොම පන්සිල්වල තියෙන්නේ. බුදුහාමුදුර කතා කරන්න එපයි කියලා දෙතිස් කතාවක් කිව්වනේ. ඒ 32 ේ තියෙන ඒවා තමයි පන්සිල්වල තියෙන්නේ. මොනවද තියෙන්නේ? සොරකම, ප්‍රාණඝාතය, සත්ව ඝාතන, හිංසා මතක් කරන්න එපා, කතා කරන්න එපා කිව්වා කියලා තියෙනවද නැද්ද දෙසි කතාවල? තියෙනවා. ඊට පස්සේ හොරකම් පිළිබඳව, ගම්පහරන්නම් පිළිබඳව කතා කරන්න එපා කිව්වා. ඒකත් තියෙනවා. හරිද? ඊට පස්සේ මං කියන ඔය ශික්ෂණය තියෙන ඕන මිනිස්සු ළඟ ඒකෙන් තවත් එහාට ගිහිල්ලා ඕව මතක් කරන්නවත් නැතුව ඉන්නවනම් හොඳයි කියන එක මේ කියන්නේ. තේරෙනවනේ? ඒවා ආරක්ෂා කරලා ඒවත් රැකලා ඊටත් එහා ගිහිල්ලා ඕව මතක් කරන්නවත් නැත්තම් මනසට ඒ තරමට හොඳයි. ඉතින් ලෝකේ තියෙන ප්‍රාථමික පාතාල කල්ලිකාරයෝ ළඟ තියෙන කරුණු පහ උදේ පාන්දර මතක් කරගන්න. මතක් කරගත්ත ගමන් දවස විනාසයි. මේ රටේ මහා භීෂණ ඇති කරපු ඔය රජවරු පවා සමහර වෙලාවල් වලට මේ උදේ පාන්දර පන්සිල්ලම් ගන්නවා. නැත්තට දවස පුරාම තියෙන්නේ ඊළඟට වැඩ. නේද? ඒ නිසා ඔවා මතක් කරනවත් හොඳ නැති කාරණයක්. පංචශීල ධර්මය කියලා කියන්නේ රාජ්‍ය නීතියක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ජීවිත තුළ රැක ගන්න ඕන. නමුත් මනසේ සීලය කියලා කියන්නේ නම් දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට පත් නොවීම. එහෙනම් දිත්තේ දිට්ඨමත්තං භවිස්සති. දුටුවා දුටුවා පමණයි කියන කාරණය. දුටුවා දුටුවා පමණයි කියන කාරණය දැන් තේනවද? දුටුවා දුටුවා පමණයි කියන කාරණේ යම් ආකාරයකට තේරෙනවා. දැන් ඉස්සල්ලා හිටි මට ගොහුරේද දැන් ඉන්නේ. දැන් පොඩ්ඩක් ගොඩට ඇවිල්ලා. දැන් චුට්ටක් ගොඩට ඇවිල්ලා අනේ දෙයනේ දැන් අර ඉස්සර මගේ චින්තනයේ මම හිතාගෙන හිටියට වඩා ගුණයක් දැන් මේ කාරණේ තුල තේනවා. දුටුවා දුටුවා පමණයි කියන්නේ මෙන්න මේ වගේ අරුතක් තියෙන දෙයක්. දුටුවා දුටුවා පමණයි නම් එතන වේදනාවක් තියෙනවද? වේදනාව ගන්න බෑ. වේදනාවක් ගත්තොත් එයා දුටුවා දුටුවා පමණ නෙමෙයි, එයා වේදනාව අරගෙන. එහෙමනම් දුටුවා දුටුවා පමණක් වෙලා නැහැ, දැකලා තියෙනවා. දුටුවා දුටුවා පමණයි නම් දකින්නට බෑ ඒ දේ. දැක්කොත් ඔබ දුටුවා දුටුවා පමණක් නෙමෙයි, ඔබ අරගෙන. දැක්කා යනු අරගෙනනේ. මොනවද අරන් තියෙන්නේ? හැඩ වශයෙන්, රූප වශයෙන්, කරුණ වශයෙන්, වේදනා වශයෙන්, නිමිති වශයෙන් අරගෙනද නැද්ද? දැක්කා යනු විවාහරය කරන්නේ ඒතනෙයි. වෙන මොකද්ද අපි දැක්ක කියන්නේ? නව හරි කාලය මතකයි දෙක. මේ මොහොතේවත් ජීවත් වෙන්නේ නැහැ එයා. මේ මොහොතේ ජීවත් වෙන්නේ ඔය මොහොත අයින් කළා දාන්න. මේ මොහොත කියලා එකක් නැහැ. මේ ෂණය කියලා එකක් නැහැ. මේ මොහොත කියලා එකක් නැහැ. ඒ මොහොත නැහැ. මොහොත මොහොතක් ඇත්තෙම නැහැ. මොහොතක් හෝ යනු එය තප්පරයකින් සියයට බෙදූ දහසකට බෙදූ කාලයක් එන්නුන. මොහොතක් යනු ඉතා සුළු කාලයක්. නිර්ණය කිරීමට යොදන වචනයක්. තප්පරයක් යනුත් එයයි. අකාලික යනු මොහොතක්වත් නැත. තේරුණානේ? මොහොතක්වත් නැත. අකාලිකවම බලන්න හොඳයි. ඉතින් මොහොතට ආපු එක ලොකු දෙයක්. මොහොතත් අතහැරලා බලන්න. මොහොතෙනොත් එහාට යන්න. මේ ෂණය කියලා ගොඩක් අය දේශකයොත් එහෙම පාවිච්චි කරනවා. ඒකෙන් අපේ ශ්‍රාවකයා මුලාවටපත් වෙනවා. එයා මේ ෂණය කියලා ගන්නෙ කුඩා කාලයක්. එයාට කාලේ ඉක්මවා ගන්න බැරි වෙනවා. තේරුණානේ? එයා මේ ෂණය කියලා කියන්නේ අකාලික ස්වභාවයකට වචනේ. නමුත් අපේ අය ගන්නෙ ඕක කාලයට. කාලයට ගත්ත ගමන් ගත්තොත් එහෙම තියෙනවා. එහෙම දේවල් තියෙනවා. හරි අපුරු ප්‍රශ්නයක් මගේ මුල්ම කාලේ මේ මගෙන් ඇහුවා. මට වඩා ඉහළට මේ ධර්මයේ දවස්වල ගිහිල්ලා හිටපු කෙනෙක් මේ අවකාශයේ හිස්ද නැද්ද කියලා ඇහුවා. මොකක්ද අහන්නේ? අවකාශයේ හිස්ද නැද්ද කියලා ඇහුවා. ඔබට කියන්න තියෙන්නේ මොකන්ද? අවකාශයේ හිස් නැහැ. තව කට්ටියක් කියන්න තියෙන්නේ මොකද්ද? දැන් අවකාශයේ හිස් නැත්තම් මොකද්ද හිස්? අවකාශයේ හිස් නැත්තම් මොකද්ද ඊළඟට හිස්? හා? අවකාශයේ හිස් නැහැ කිව්වා. ඊට පස්සේ මම කිව්වා නෑ, මම කියන්නේ අවකාශයේ හිස් කියන පදනමේ ඉඳලායි මේක කියන්නේ කිව්වා. හරි. අවකාශයේ හිස් කියන පදනමේ ඉඳලා අපි මේ හිස් කියලා හඳුනන්නේ මොකද්ද? අපි හිස් කියලා හඳුනන්නේ මොකද්ද? සාපේක්ෂිත හිස් බව. අපි අර බිත්තිය බල්ලා මේ බිත්තිය බල්ලා මේ මැද කොටසේ අපි කියනවා හිස් කියලා බලනවා. එතකොට අර බිත්ති දෙක නැත්තම් අපිට කියන්න පුළුවන්ද මේ මැද හිස් කියලා? බෑ. එහෙනම් සාපේක්ෂිතව හදාගන්න හිස් බවක් අපිට තියෙන්නේ. එතකොට සැබෑ හිස් බව යනු සාපේක්ෂිත හිස් බවක් වෙන්න බෑ. සාපේක්ෂිත හිස් බවක් වෙන්න බෑ. සාපේක්ෂිතවාදී එතන නැහැ. සැබෑ හිස් බව යනු සබ්බ ලෝකේ අනබිරත සංඥා ඇති වෙන්න ඕන. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන්නේ සියලුම ලෝකයේ අනවිරති සංඥා කියලා කියන්නේ නොඇලුණු සංඥාවක්. සබ්බ ලෝකයේ අනබිරත සංඥා සියලුම ලෝකයේ වලයි මේ නිදහස්සුණු සංඥාවක් එතන ඇති වෙන්න ඕන. දැන් මෙතන නිදහස් වෙලා නැහනේ. දෙපැත්තේ බිත්ති දෙකත් අල්ලගෙන මැද හිස් බවත් අල්ලගෙනයි අපිට තියෙන්නේ. එතකොට සැබෑ හිස් බව කොහෙද තියෙන්නේ? සැබෑ හිස් බව කොහොමද තේරුම් ගන්නේ? ඔය ඇත්තන්ට හිස් බව පෙනිලා නැහැ ජීවිතේ කවදාවත්. හැමදාම පේන්නේ සාපේක්ෂිත ඒකකයක්. සාපේක්ෂිත ඒකකයක් ඔබට පේන්නේ. හිස් බව ඇති තැන ඒකකයක් තිබිය හැකිද? ඒකකයක් තියෙන්න බෑ. ඒකකයක් තිබෙන තැනක හිස් බව නැත. ඒකකයක් ඇති තැනක හිස් බව නැත. හිස් බව නැත. ඒක අපිට කියලා දෙන්න පුළුවන්. දැන් තමන් වාඩි වෙලා ඉන්න පුටුවේ කකුල් හතරේ අතරක් තියෙනවා හිස් බව. අල්ලපු කෙනා වාඩි වෙලා ඉන්න පුටුවේ කකුල් අතරක් තියෙනවා හිස් බව. හොම් පුටු 10ක් තියෙනවා නම් 100ක් තියෙනවා නම් ඒ 100ටම ඒ කකුල් හතරේ අතුලත හිස් බවක් තියෙනවා. ඒ හිස් බව දෙකක් දෙකක්ද? 10ක්ද 100ක්ද? එහෙම නැත්තම් එකක්ද? ඒ හිස් බව හිස් බවවල් 100ක් තියෙනවද? එහෙම නැත්නම් එකම හිස් බවද හැම පුටුව කකුලක් යටම තියෙන්නේ? හතර කකුල් හතර යට තියෙන්නේ එකම හිස් බවක්ද? එහෙම නැත්නම් හිස් බවවල් 100ක්ද පුටු 100 අතර තියෙන්නේ? හා නැයි පුටු කකුල් හතර අතර තියෙන එක හිස් බවක්ද? එහෙම නැත්නම් ඒ පුටු 100 අතර හිස් බවල් 100ක්ද කියලා මං අහන්නේ. ඔව් එකම හිස් බවද? එහෙම නැත්නම් හිස් කොටස් 100ක්ද? එතන මොකද තියෙන්නේ? සාපේක්ෂිතවාදී විදියට බැලුවොත් එහෙම සමානව අපි කියනවා හිස් බවල් ඒ විදියට 100ක් තියෙනවා පුටු කකුල් හතර හතර කියලා. ඊළඟට අපි කියනවා හිස් බවේ ස්වභාවය එකයි 100 අතරම තිබ්බත් එකම ගුණේනේ තියෙන්නේ. එකම ගුණේ එකම හිස් බව තියෙන නිසා ඒ නිසා එකම ගුණයක් තමයි 100ෙම තියෙන්නේ එකම හිස් බවක් කියලා කියනවා. ඒ හැම මොහොතකම වෙන්නේ මොකද්ද? ඒ හැම මොහොතකම වෙන්නේ මොකද්ද? අපි හිස් බව දකින්නේ නැති තත්වයක් උදා වෙනවා. සංඥාවක් ඇති තැන, රූපයක් ඇති තැන, වේදනාවක් ඇති තැන, විඥානයක් ඇති තැන, පාදානයක් ඇති තැන හිස් බවක් නැත. ශුන්‍යතෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ ශූන්‍යයි මේ ලෝකය කියලා. ඒ ශුන්‍යතෝ ලෝකෝ කියන ඒ තත්වය අපේ පින්නතුන් අත්විඳින්න පුළුවන්කම තියෙන සාපේක්ෂිතතාවයෙන් සහ ඒකකයෙන් නිදහස් වෙන්නට ඕන. ඒකකය යනු අන්තවාදීත්වය. ඒකකයකට බර වෙනවා නම් ඔහු අන්තවාදී කෙනෙක්. දේමේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. ඔබ එකට බර වුණත් අන්තවාදී, දෙකට බර වුණත් අන්තවාදී, තුනට හතරට පහට හයට හතට අටට නවයට බර වුණත් මේ ඉලක්කම් බිඳුවත් එක්ක 10යි, 10ටම බර වුණත් ඒ එකක ඉන්නකොට ඒකකයක අන්තවාදී පුජ්‍යලේ. උභූවන්ත අනුපගම්ම මජ්ඣිමාපටි පදා වෙන්නේ නැහැ. උභූවන්තයෙන් නිදහස් වෙන්න. උභූවන්තයෙන් නිදහස් වෙනවා නම් ඒකකයෙන් නිදහස් වෙනවා. දැන් මේක තමන්ගේ ජීවිතයට ගලප ගන්න මින් බලන්න. ගලප ගන්න මින් බලන්න. ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න, කොහොම හරි සේන්දු කර ගන්න. මේ සියලු අන්තවලින් නිදහස් වෙච්ච අකාලික වුණු, අවේදිත වුණු, නිරෝධ සහගත වූ ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය කරගන්න. ධම්ම ජීවිනෝ. ධර්මයේ ජීවිතය කරගන්න. දැනට තියෙන ධර්ම ජීවිතයක්ද නැහැ, කෙලෙස් ජීවිතයක්ද? මාරයාගේ ජීවිතයක් තියෙන්නේ. මාරයාගේ දියණියරු පුත්‍රයෝ බවට පත් වෙලා ආයි කවදක හරි යන්නෙත් අපි කියන්නේ මෞතුරුල්ලට ගියා කියලානේ. මරහට පස්සේ කියන්නේ මෞතුරු මේ මොකද? මරුතුරුල්ලට ගියා. මෞතුරුල්ලට නෙමෙයි මරුතුරුල්ලට ගියා කියලා කියන්නේ. මරුතුරුල්ලට ගියා කියලා කවි හැම හදලා කියන්නේ. ඇයි පියදාස මාත්‍යෝ මෞතුරුල්ලට ගියේ කියලා අපි උදාලා නේද? එහෙම කියනවා. ඊට පස්සේ පුජ්ජිල අඬනවා. ඒ මිනිහා මලා කියලා නෙමෙයි අඬන්නේ, තමන්ට වෙච්ච පාඩුව ගැන. අනේ ඔයා මලා නේද කියලා කවුරුත් අඬන්නේ. අඬන්නේ අයියෝ මම බලාගන්නේ කවුද දැන්? මට රැකවරණය දෙන්නේ කවුද? දැන් ගෙදර කඩේ යන්නේ කවුද? ගෙදර වැඩ කරන්නේ කවුද? දැන් ගෙදර කන්න උයන්නේ කවුද? දරුවෝ බලාගන්නේ කවුද? ඔහොම කියලා අඬන්නේ. අනේ ඔයා මලානේ කියලා දන්නේ කවුරක්? තමන්ට තිබුණු සර්විස් එක කොහොමද මගේ එක කරගන්නේ කොහොමද කියලා තමයි අඬන්නේ. ඒක ස්වභාවයක්. ඒ හැටි අපිට පිටරටවල මේ හැම තප්පරයකම මිනිස්සු මැරෙනවනේ ලෝකේ. මිනිස්සු උපදිනව මැරෙනවා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඒක තමයි තත්ත්වය. වරදක් නෙමෙයි. ඒ තමයි ලෝක ස්වභාවය. අපි ප්‍රයෝජනවත් කෙනෙක් වුණත් තමයි කාට හරි ඇඳින්නේ. හරි ප්‍රයෝජනයක් උනේ නැති වුණොත් ඇඳින්නේ නැහැ. දැන් සෝමහාමුදුරු නැති වුණා මුළු රටම ඇඬුවා. ඒ මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයක් නැහැ. විතර යංගිසි සතුටක් දැනුණා. නිකං හාමුදුරු හැමදාම මැරෙනවා. ඔව් අඬනවා. කොඩි දානවා යමුකුත් නැහැ කරන්නේ. ඉතින් ඒ නිසා ප්‍රයෝජනවත් මිනිස්සු එක්කනොත් තමයි තවත් කෙනෙකුට ඇඳින්නේ. ඒස ප්‍රයෝජනවත් මනුෂ්‍යෙක් වුණා මහරේ. මේ ධර්මයේ පින්නතුනේ අවබෝධ කරගත්තේ නැති වුණොත් ඔබේ මනස අර කූඩැල්ල ඉල්ලනවා වගේ සසර ගමන් කරනවා හැම මොහොතකම. සංසාරයේ කියන එක තියෙන්නේ මේ මාත්මෙන් පස්සේ නෙමෙයි. මේ ආත්මෙත් සංසාරේ. මේකත් සංසාරේ. තේරුණානේ? තමන්ගේ සිතත් මේ මොහොතෙත් වැඩ කරන්නේ සංසාරේ. සංසාර ලක්ෂණය තමයි කූඩැල්ල ගමන් කරනවා වගේ මෙහෙම යනවා. කූඩැල්ල එක තැනක් අතාරින්නේ තව තැනක් අල්ලගෙන. එතකොට අපේ සිතත් එක අන්තයක් අතාරින්නේ තව අන්තයක් අල්ලගෙන. එක ඒකකයක් අතාරිනකොට ඔබ හොඳට බලන්න, ඔබ තව ඒකකයක ලැබුම්ගෙන ඇති. සියලු ඒකක වලින් නිදහස් වූ දාටයි ඔබ සද්ධර්මය අවබෝධ කරගන්නේ. ඔබ හිතට ගන්න. එතකොට ඔබේ වැරද්ද ඔබට හොයා ගන්න පුළුවන්. මේක සියලු අන්ත වලින් නිදහස් කරන ධර්මයක් වන නිසා විදර්ශනා කරලා සියලු අන්ත වලින් තමන් නිදහස්ව අකාලික ධර්මයට පිවිසෙන්න. අකාලික ධර්මයට පිවිසෙන්න උත්සාහ කරනකොට අර අන්ත වලට බඳවයි ඔබ. බැඳුනහම ඒ අන්තෙන් ඔබේ මනස නිදහස් කරගන්න. විදර්ශනාවෙන් කරුණු කාරණා පෙන්වන්න. ආදීනවය පෙන්වලා කරුණු කාරණා වලින් හිත ගලව ගන්න. වීරියෙන් කරුණු කාරණාවන් වලින් හිත ගලව ගන්න. ප්‍රඥාවෙන් කරුණු කාරණා වලින් ගැලවෙන්න. මේ සියල්ලම යොදාගෙන ඔබ සතර සම්‍යප්ප්‍රදාන වීරියෙන් සියල්ලගෙන් නිදහස් වෙන්න. සියල්ලගෙන් නිදහස් වීම යනු ඔබ කෙනෙක් හැටියට පුජ්‍යලයක් හැටියට ලබන දෙයක් නොවේ. කෙනා පුජ්‍යලත්වය අභිභව යන ගමන බවට පාත්‍ර වෙනවා. කෙනා පුජ්‍යලය නැති අවස්ථාවකට පත් වෙනවා. දර්ශන සම්පත්තියේ එයාට අර බුද්ධි දෙකම තියෙනවා. බය වෙන්න එපා අනිත් බුද්ධිය නැති වෙයි කියලා. ඒ බුද්ධියක් තියෙනවා, ලෝකෝත්තර බුද්ධියක් පහළ වෙනවා. දැන් මෙතන තියෙන එක බුද්ධියයිනේ ප්‍රශ්නේ. සම්ප්‍රදායෙන් ගෙනාපු පුතඤ්ජන ස්ත්‍රී පුරුෂ බුද්ධිය, මමංකාරයේ බුද්ධිය, ඕක විතරයි තියෙන්නේ. මේක විශේෂ ඥානයක්, අධිඥානයක් මෙයාට එකතු වෙනවා. එකතුනාට පස්සේ ඒ ඥාන දර්ශනය තියෙනවා, විශිෂ්ට ඥාන දර්ශනයක් ඇරියට. අර පරණ කබල් බුද්ධියනුත් ඕනම් බලන්න පුළුවන්. තියෙනවා. ද්වාකාරයෙන්ම බලන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතේ සැනසිලිදායක පැත්තට වෙලා හිටියාම බොහොම හොඳයි. ගෙයක් තියෙන මිනිස්සයා පදික වේදිකාවේ ඇවිදගෙන ගියත් ගෙදරට ඇවිල්ලා සැනසෙල්ලි ජීවත් වෙනවා. ගෙයක් නැති මිනිස්සයාත් පදික වේදිකාවේ ඇවිදගෙන යනවා. හැබැයි යාට පදික වේදිකාවම බුදියන්නත් වෙනවා. ඒ වගේ පුතඥන භාවයේ ඉන්න කෙනා පුතඥන භාවයේත් ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිහිල්ලා පුතඥන භාවයේම බුදියනවා. පේමන්ට් එකේම ඉන්න වගේ තමයි ඉතින්. සැනසෙල්ලක් නැහැනේ. තියෙන ඉතින් තාවකාලික සැනසිලිදායක තත්ත්වයන්. ගින්දරට පිදුරු දානවා වගේ තව තව ජීවිතේ අවුල් වැඩි වෙනවා මිසක් මිනිස්සුන්ගේ ජීවිත ඉස්සරහට යද්දි අඩු වෙන ස්වභාවයක් නෑ. ඒ නිසා මේ විශේෂ දේ අවබෝධ කරගන්න ඔබට තියෙන්නේ ක්‍රියාවයි අක්‍රියාවයි දෙකෙන්ම නිදහස් වෙන්න. උත්සාහයයි නිරුත්සාහයයි දෙකෙන්ම තොර වුණා නම් ඔබට සත්‍ය අවබෝධ වෙනවා. ඔබ උත්සාහ කළ යුත්තේ නිරුත්සාහයෙන් නිදහස් වෙන්න. උත්සාහයෙන්ුයි නිරුත්සාහයෙන්ුයි දෙකෙන්ම නිදහස් වෙන්න ඔබ උත්සාහ කළ යුතුයි. එහෙම උත්සාහ කළොත් ඔබට සැනසෙල්ල දැනේ. ඔබට අද මේ කියපු දේශනාවල් මේ කියන්න පුළුවන්. අනේ තේරුන්නේ නෑනේ හාමුදුරුවනේ. ඔව්, අපේ බලාපොරොත්තුවත් ඒක. ඔබ ඔබව නොතේරෙන මට්ටමටම ගෙනියන්නේ බලාපොරොත්තුව අපේ. ඔබට තේරෙනවා කියන්නේ දුක් වේදනා සහිත සුඛ වේදනා සහිත උපේක්ෂා වේදනා සහිත සංඥා සංකාර විඥාන සහිත පොදියක් ඔබේ ඔළුව මත තිබ්බා කියන එකයි. ඔබට නොතේරෙනවා කියලා කියන්නේ ඔබ එහෙනම් රූප වේදනා සංඥා සංකාර අරගෙන නැහැ. අවම වශයෙන් ගත්තේ අඩුම වශයෙන් ගත්තේ ඒ වගේම අරගෙන නැහැ. ඔබට කවදක හරි මොකක්වත්ම තේරෙන්නේ නැති මට්ටමට ගියොත් නේද? රයදහවල තේරෙන්නේ නැති මට්ටමට ගියොත් අතීත අනාගත වර්තමාන තේරෙන්නේ නැහැ මට දැන් කියලා තිබුවොත් අනේ මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාත් මට දැන් තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක ඥාන විශේෂ ඥානයකට ඒක එහෙම ඒ විදිහේ දර්ශනය පහළ වෙන්නේ. ඔබට සම්මුති වශයෙන් එහෙම බලන්නත් පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ. ඒ මොනොත් ඒ මිනිස්සු මේ මාර්ග සංඥා කඩලා පාරේ එක එක තැන්වල යන්න පටන් ගන්නේ තමට තමම තේරෙන්නේ තු කිය. එහෙම පිස්සුවක් හදන එක නෙමෙයි. මේ පරමාර්ථ සත්‍ය දර්ශනයෙන් අර අන්තයකට බරන වෙන ඒ ගුණය තුල තවන්න තේරෙනවා ස්වාමීනි මට මොකක්වත්ම තේරෙන්නේ නැහැ. ඉතින් හොඳයිනේ. තේරෙන්නේ නැත්නම් එයා විඳින්නේ නැහනේ. විඳවන්නේ නැහැ. ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ. අවේදිතයි, නිරෝධ සහගතයි, විමුක්තිදායකයි. සරුවාකාරයේම සැනසිලිදායකයි. ජීවිතේ ලස්සනයි. ජීවිතේ මිහිරි. ජීවිතේ ප්‍රසන්නයි. මොකද හේතුව? මොකක්වත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අද තේරුණේ නැත්තම් මම ඒ ගැන සන්තෝෂ වෙනවා. ඔබගේ ජයග්‍රහණය හැටියටත් ඔබගේ තියෙන විශිෂ්ටතාවය හැටියටත් මම ඒක සලකනවා. ওই නොතේරෙනකම තවත් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන්න. නොතේරෙනකම වැඩි කරගන්න ජීවිතේ. ඒක හරි ගැඹුරු වචනයක්. මම මේ පොඩි වචන කියන්නේ මේ පොඩි ළමයි කියන වගේ ප්‍රතිපත්ති වලට ඇදලා දැම්ම නෙමෙයි. කර්මවාදයකට ඇදලා දැම්ම නෙමෙයි පින්නතුන්ට. නොතේරෙන කම වර්ධනය කරගන්න කියලා කිව්වම නේ හරි වටින දෙයක්. කුසලස්ස උපසම්පදා කියන්නේ ඕක. කුසලයේ කියන්නේ සැහැල්ලුවනේ, අලෝභ, අද්වේෂ, අමෝහ. කුසලස්ස උපසම්පදා. අකුසල නැහැ. කර්ම නැහැ. කර්ම නිරෝධයෙන් සිද්ධ වෙන තත්ත්වයක්. මේක ලෝකෝත්තරයි. ලෝකයෙන් නැතරයි. ඉන්ද්‍රියට සාපේක්ෂිත නැත. ඉන්ද්‍රිය ඉක්ම වූ ධර්මයක්. එනිසා මේ ධර්මය නැවත CD වලින් හරි මේ දේශනාවන් වලින් හරි නැවත නැවත අහන්න. ඒ වගේම අද දිනේ යම්කිසි ආරම්භයේදී තිබිච්ච මනසට වඩා දැන් මේ මනස වෙනස්. වෙනස්ද නැද්ද? නෑ වෙනස්. දැන් වෙනස්. දැන් හුලම් ගහගෙන ඉන්නේ ටයර් එක පිරෙන්න. දැන් ආයේ ලබන සතිය වෙනකොට ආයේ හුලම් බහිනවා. ආයි හුලම් බහිනවා. ආයි හුලම් ගහගෙන යන එනවා. ඉතින් ඒ නිසා මේක එහෙම හැමදාම මේක කරගෙන ඉන්නේ නැතුව තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. අනුංගිල්ල දෙන් වතුර ගේනකොට වැට කඩළු වැහුවොත් ගේට්ටු හාලා ගියොත් ඉවරයි වතුර බීලා. තමන්ට ධර්මයක් උදා කරගත්තොත්, තමන්ට ලිඳක් හදාගත්තොත් හැමදාම වතුර ඇදගෙන බොන්න පුළුවන්. එනිසා ඉක්මනින් අප්‍රමාදේන සම්පාදේත අවබෝධ කරගන්න. මේ ලැබිච්ච අවස්ථාව මේ ගෞතම බුද්ධ ශාසන කාලේ වුණාට පස්සේ ආයි හම්බ වෙයි කියලා නම් කියන්න බෑ. ඊළඟ ආත්මේ හම්බ වෙයි කියලා නම් හිතන්න විශ්වාස කරන්න බෑ. තේරුණානේ? මොකද ආයි බුදුනත් ඉබදෙන්නේ මේකමනේ. මේ අවුරුදු 100ක් යන විදියට ගිහිල්ලා මොන වගේ තත්ත්වයක් ඇද? මේක අති දුර්ලභව හම්බෙච්ච සම්පත්තියක් සහ දායාදයක් හැටියට ගැඹුරින් ඔබ අහන්න. ඔබට ප්‍රතිපත්තියක් නැහැ. කිසිම ප්‍රතිපත්තියක් අපි දෙන්නේ නැහැ. කර්මවාදයකට ඔබ පටලවන්නේ නැහැ. මේ දේ කරන්නේ කියලා අපිට ඔබට කියන්නේ නැහැ. ඔබට කරන්න තියෙන එකම දේ තමයි මේ දේ තේරුම් ගන්න. හැබැයි සත්‍ය අවබෝධ කරගන්න නැතුව මෙයයි සත්‍ය කියලා හිතන්නට පුරුදු වෙන්නට එපා. වචන ග්‍රහණය කරන්නට පුරුදු වෙන්නට එපා. මොකද වචනේ කියලා කියන්නේ එක වචනයක් එක වෙලාවක දෙන අර්ථය නෙමෙයි. ඒ වචනය තව වෙලාවක ලබා දෙන්නේ. බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා, අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසිය. ඔබට ඔබ පිහිටයි වෙන අන් කෙනෙක් කොයින්ද? තව තැනක කියනවා, අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. ඔබට ඔබවත් නැත කෝ දරුවෝ කෝ පුත්තු කෝ ධනේ කියලා. අත්තහ යත්තනෝ නාතු අත්තහ යත්තනෝ නත්ති. ඉතින් කෙනෙක් බල්ලා කියන්නේ බෝ මහඳුරු බුදුහාමුදුරු හරි හරි වචන නේ කියන්නේ. ඒක වෙලාවට කියනවා තමන්ට තම පිහිටයි කියලා, අයි කියනවා තමන්ට තමවත් පිහිට නැහැ කියලා. මං කිව්වේ ඒකනේ. එකම වචනේ දෙපොළක අර්ථ දෙකක්. හැබැයි දෙකම බුදුහාමුදුරන්ගේ වචනෙන් සත්‍යයක්. හැබැයි ග්‍රහණය කළොත් වචනාර්ථයේ විතරක් මුලා වෙනවා. ඒක බුදු කෙනෙකුට එතෙන්දී දේශනා කරන්න පුළුවන්. ඒ නිසා වචන අල්ලගන්න එපා. වචනේ කියන්නේ මේ එක එක පැත්තට හැරුණාම එක එක චිත්‍ර ඇඳින්නේ. දැන් පාට තියෙනවනේ. පාට හතරක් තියෙනවා. පාට හතරෙන් මිලියන ගණනක් හදන්න පුළුවන්. පාටවල් හදන්න පුළුවන්. ඒ වගේ වචන අල්ලගන්න එපා. ගවේෂණයයි කිං කුසල ගවේෂි. කිං සත්‍යං ගවේෂි. හැමදෙනාටම සත්‍ය අවබෝධ කරගන්නට හේතුකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.